ודאי, שמתי לב, תראו, שר נאי, עדת תפיס ובוד ברדי, הרו דה דין פייתן, קוג'דה, המוסע, קצ'ה, ורם, מקרן, סודר, המון, נה, תיק, עדת, אפגרי, אנו קמפאבי, אפגרי, על יעני מיטר, ഉച്ച പരമാണ്ഡിന്റെ സ്വാമിനിവാസി സംബന്ധമായിരുന്നോ അപ്പൊ സ്വാമിനിവാസിക്ക് പാദ നമസ്കാരവും ശാമദരാവിനെയും പിളികളും അമ്മ സാക്ഷാവട്ട് സംബന്ധിച്ചേമ അഭിത്തി പത്കരനും അപ്പൊ മഹാചാര്യ അവർക്ക് ഉപ്പേരി വലിത്ത മാത്രമായി സാക്ഷാവി മൂലിക കട്ടിത്തുകളെ ഇത് മാത്രം സംബന്ധമില്ലാണ് നൂണ തപ്പി ധർമ്മ സാക്ഷാവ് ഓത്താകെ നയമു ഇത്മാങ്കന ബദ്ധി സഹഭാഗി വെയ് ഇത്മാവ് ശ്രീപത് കരമി സ്വാമിനാസിന് മങ്ങ ആരാധന കണ്ണു ധർമ്മ സാക്ഷാ ആരംഭം സർണ
ഹായി സീരുദിനാട്ട് തിരുവൻ സർണായി നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ് ഭഗവതോ അർഹതോ சம்மா சம்புத்தஸ் சீனதி நாட்டு திருவன் சரணாய் வெடவசன பூஜனீய மகாசங்கரத்தின் அவசராய் மேனின் மகன்ச பின்முத்தனே அது தவசேரி கல்பலாபுரத்து குஜதாகமுவ தர்ம சாகச்சாவ ஆரம்ப கரங்கட்டாய் இத்தினிசா அது தவசேரி தப்பி பலாபுரத்து வேணவா சூத்திர பாதத்து கருகின இயப்பே දහම් කරුණු කතා බහ කරගන්නට ඉතින් ඒ නිසා මේ අද දවසේදී බලාපොරොත්තු වෙනවා ඒ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න මම මුලින් මූලික වශයෙන් සූත්‍රය පිළිබඳව පාලියෙන් පරිවර්තනය සිද්ධ කරන්නම් ඉන් අනතුරුව මේ අපි ඒ ඔස්සේ සාකච්ඡා කරමු ඇත්තටම මේ අද බලාපොරොත්තු වුණේ වෙනත් සූත්‍රයක් චංකි සූත්‍රයේ පාදක කරගෙන සාකච්ඡාව පවත්වන්න මූලික වශයෙන් අපේ අර කුමාර මහත්මයාගේ ඉල්ලීමක් වුණා හත් පාදූපම සූත්‍රය කරමු කියලා. ඒ නිසා අද ඒ සූත්‍රය කරන්න අදහසක් ගත්තා. ඒ නිසා අද බලාපොරොත්තු වෙනවා හත්පාදූපම සූත්‍රය සාකච්ඡා කරන්න. මේ හත්පාදූපම සූත්‍රය තියෙන සංයුත්ත නිකාය හතර පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍රයක් වෙනවා. බොහෝ දෙනෙක් ප්‍රිය කරන සහ ඉතාම රමණීය සූත්‍රයක්. ඒ නිසා බොහෝ වටිනා සූත්‍රයක්. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමු. සූත්‍රයේ නම හත්ත පාදූපම සූත්‍රය. සූත්‍රයේ නමින්ම තියෙන වචනයේ වාක්‍යයේ පදයෙන් පදයෙන්ම අර්ථය කියන්නම්. හත්ත කියන්නේ අත, පාද කියන්නේ පාදය, උපම කියන්නේ උපමා කරගෙන වදාළ දෙසුම. ඒතර හත්ත කියන්නේ අත, ඊට පස්සේ පාද කියන්නේ පාදය, අත පාදය උපමා කරගෙන වදාළ සූත්‍රය නැත්නම් වදාළ දෙසුම කියන අර්ථය තමයි මේකේ අදහස තියෙන්නේ. සූත්‍රේ පටන් ගන්නවා හත්තේසු භික්කවේ සති ආදාන නික්කේපනම් පඤ්ඤායති. අන්න භික්කවේ මහණෙනි, එතකොට භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ භික්කවේ කියලා මේ භික්ෂූන් වහන්සේලාට තමයි ආමන්ත්‍රණය කරන්නේ. එතකොට දැන් සූත්‍රයක ඒ නිධානය නිධාන කතාවට අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද ඒ අවධානය යොමු කරන්න හේතුව තමයි ඒ පසුබිම එක්ක තමයි අපිට යමක් තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. නැත්නම් අපි පසුබිම දන්නේ නැත්නම් වැරදි අර්ථ නිරූපණ වලට යන්න පුළුවන්. මේ දවසක් මේ එක කාන්තාවක් වෛද්‍ය මධ්‍යස්ථානයට ගිහිල්ලා ඒ වෛද්‍යවරයා අදාළ වෙලාවට මේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිත් නැහැ. ඒකට අර කාන්තාව මේ චෝදනා නගන්න පටන් ගත්ත ඔබ වෛද්‍යවරයෙක් වගකිව යුතු පුද්ගලයෙක් සමාජයේ නීතිගරුක පුද්ගලයෙක්ෙන් නොතවන අපිට කාලය කියලා කියන්නේ ඉතාම මේ වටිනවා. කාලය මිල කරන්න බෑ. කාලය රන් හා සමානයි කියලා කිව්වට රත්රන් සල්ලි වලට ගන්න පුළුවන්, නමුත් කාලය සල්ලි වලට ගන්න බැහැනේ. ඉතින් ඔය ආදී වශයෙන් මේ අර වෛද්‍යවරයාට චෝදනා නගන්න පටන් ගත්තා. ඉතින් මේ වෙලාවේ ඊට පස්සේ සමාවෙන්න මම පරක්කු වුණා. ඇත්තෙන්ම මගේ පියතුමා අද තමයි නැති වුණේ. පියතුමාගේ ආදාහන කටයුතු අවසන් කටයුතු කරලා ඉවර වෙච්ච ගමන්ම මට මතක් වුණා මගේ රෝගී. ඒ නිසා තමයි මම මේ වගේ විනාඩි 45ක පැයක විතර ප්‍රමාදයක් වුණේ කියලා කිව්වා. එතකොට දැන් අර බලන්න, එතෙන්දී අර කාන්තාව කියනවා මට සමාව ඉන්න වෛද්‍යතුමනි, මම ඒ පසුබිම දන්නේ නැතුවයි මම ඔබට මේ චෝදනාව සිද්ධ කරේ කියලා ඇය විශ්වෝපයට පත් වුණා. අන්න එතකොට මම මේ පුංචි මේ කතාවක් ඉදිරිපත් කරේ මම සමාජයේ තියෙන සාමාන්‍ය පුංචි කාරණයක්. එතන ඒ තත්ත්වයේ ඒ පසුබිම පරිසරය නොදැනගෙන පූර්ව නිගමනයකට ඇවිල්ලා පූර්ව විනිශ්චයකට ඇවිල්ලා තීන්දුව තීරණ දීම කියන කාරණයේදී අපි 100%ක් නිර්වද්‍ය නොවෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා දැන් සමාජමය කාරණාවක් එහෙම වෙද්දී දැන් සූත්‍ර දේශනාවක් කියලා කියන්නේ මොන වගේ කාරණාවක්ද? ඊතර කරවන ධර්මයක්නේ. අන්නේ ඊතර කරවන ධර්මයක් කවුරුන් විසින් කාහටද කිව්වේ කියලා, ඒ කුමක් අරබයාද කිව්වේ කියලා ඒක අපේ අදහසක් තියෙනට ඕන. මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට පාසල් අධ්‍යාපනය පිළිබඳව අදහසක් තියෙන නිසා දැන් අපි සාමාන්‍ය පෙළ පන්ති වලට යන කම්ම වගේ අපිට අර සිංහල වගේ විෂයක් කරද්දී, එහෙම නැත්නම් සාහිත්‍ය විෂයක් කරද්දී, සිංහල සාහිත්‍ය වේවා ඉංග්‍රීසි සාහිත්‍ය වේවා වෙනත් සාහිත්‍යයක් වේවා, ඒ සාහිත්‍යවලදී සහ රජයේ තරග විභාගවලදී එයා ඒ අවස්ථාවරදී බලනවා මේ අවස්ථා සම්බන්ධනේ සම්බන්ධය කියලා ප්‍රශ්නයක් තියෙනවා. යම් කිසි සාහිත්‍ය කොටසක හරි කවුරුන් විසින් කාහට කුමක් කරවය කොතැනදී ප්‍රකාශ කරන ලද්දක්ද කියලා එහෙම ඒ සාහිත්‍ය පේපර් පාඩමකටත් අදාළ ප්‍රශ්න පත්‍රයකට දෙනවා එහෙම බලන්න. එතකොට සාමාන්‍ය පාසල් විෂයමාලාවකත් එහෙම තියෙනවා නම් කවුරුන් විසින් කාට කුමක් කරවයා කොතැනදී කරපු ප්‍රකාශයක්ද කියලා අහනවා. අන්න ඒ වගේ අපිට මේ යම්කිසි සූත්‍රයක් හදාරද්දී ඒ සූත්‍රයේ සන්දර්භය, එහි පසුබිම, එහි අනුභූතිය බැලීම අපි විසින් කළ යුත්තක් වෙනවා දේශනා හදාරන පිරිස් හැටියට. ඉතින් ඒ නිසා මම අර්ථ ගන්වන්න හැදුවේ යම් සූත්‍රයක් ගන්නවා නම් ඒ සූත්‍රය කවුරුන් කාටද කුමන වගේ අවස්ථාවකදී කුමක් අරබයාද මේක ප්‍රකාශ කරේ කියලා බලනවා. ඉතින් මෙතනදී මේ කෙලින්ම ඍජුවම භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්න වික්කවේ කියලා මහණෙනි කියලා ආමන්ත්‍රණය කරා. ඒතොර මහණෙනි කියලා කියපු ගමන් අපිට අදහසක් එන්න ඕන. මේක මේ කෙලින්ම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අධි ප්‍රසාදයකින්, අධික පැහැදීමකින් යුක්තව ධර්මී බොහොම හිතන ගතියකින් යුක්තව විමර්ශන හැකියාවෙන් යුක්තව සත්‍යයක් හොයාගෙන ගිහිල්ලා අද කාලයේදී නූතනයේදී වර්තමානයේදී පැවිද්ද කියන දේ විවිධ අරමුණු ඔස්සේ පැවිදි වීම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයිම අරමුණින් පැවිදි වෙන්න පුළුවන් නැත්නම් ජීවිතේ කඩා වැටීමක් නිසා, නැත්නම් සම්බුදතාවයක් බිඳ වැටීම නිසා, ඇතැම් විටක දරිද්‍රතාවයක් නිසා, එහෙම නැත්නම් ශාසනයට ඌනපූරක වශයෙන් මේ කුඩා අවධියේදී පැවිදි කරවන්න එකගෙන ඇවිල්ල එහෙම වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ සංසාරේ දුකයි කියලා එහෙම හිතලා වෙන්නත් පුළුවන්. නමුත් ඒ අදට වඩා එදා සමාජයේ විමුක්තිකාමී සමාජයක සත්‍ය හොයාගෙන කියපු පිරිසක්. මේ ජීවිතය කියන්නේ මොකද්ද? මේ පැවැත්ම කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද? මේකේ අර්ථය මොකද්ද? සත්‍ය කියන්නේ මොකද්ද? මේ සත්‍යවාදී විමර්ශන හැකියාවෙන් යුක්ත වෙච්ච පිරිසක් තමයි පැවිදි වුනේ. සත්‍යකාමී පිරිසක් භික්කවේ කියලා ආමන්ත්‍රණය කරද්දීම භික්ෂුවක් කියන්නේ කවුද කියන කාරණය හරිම ලස්සනට පැහැදිලි කරනවා. මගේ මතකය නිවැරදි නම් සාමාන්‍ය පන සූත්‍රයේදී භික්කවේ කියලා භික්ෂුවක් කියලා කියන්නේ සද්ධා පටිලාභය ලැබපු පිරිසක්. සද්ධා පටිලාභය, සද්ධා පටිලාභය කියලා කියන්නේ ප්‍රසාද මාත්‍රයක් නෙවෙයි, ඊළඟට ශ්‍රද්ධා මාත්‍රයක් නෙවෙයි, ශ්‍රද්ධා ප්‍රතිලාභය කියන එක. ශ්‍රද්ධා ප්‍රතිලාභය, ශ්‍රද්ධාව ලැබීමක් වෙලා ශ්‍රද්ධාවක් හරියට ලැබෙනවා කියලා කියන්නේ බුද්ධ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාන, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති කියන්නේ තුනුරුවන් කෙරෙහි නොසැලෙවෙන විශ්වාසයක්, අචල පැහැදීමකින් යුක්ත පිරිසක් හැටියට ගන්න ඕන. එහෙම නැත්නම් අඩුම තරම සද්ධානුසාරී ධම්මානුසාරී අඩුම සෝතාපන්නවත් වෙච්ච පිරිසක් අපි එහෙම නොවුනාමය කියලා කියමු. එහෙම නොවුනත් මෙයම සත්‍යයි අනික්ව බොරුව කියන තැන නිෂ්ඨාවකට නොගෙයපු සත්‍යවාදී කියන්නේ පේන එහෙම දැනෙන දැනගන්න දේ ඒක ඒ විදියටම තමන්ගේ ජීවිත අත්දැකීම් ඒ විදියටම පිළිගන්න පිරිසක් නෙවෙයි, ප්‍රතික්ෂේප කරනවා කියන තැනත් නෙවෙයි, බොහොම මේ විචක්ෂණ ගතියෙන් යුක්ත පිරිසක්. එතකොට දැන් භික්කවේ කියලා ආමන්ත්‍රණය කරන භික්ෂූන් වහන්සේලාට, එතකොට භාග්‍යතුන් වහන්සේ දැන් මෙතන පුද්ගලිකව එක භික්ෂූන් වහන්සේ නමක් හරි කවුරු හරි ආපු ප්‍රශ්නයකට උත්තරයක් දෙනවා කියන පදනමින් නෙවෙයි, භාග්‍යතුන් වහන්සේම භික්ෂූන් වහන්සේලාට ධර්ම පරියායක් ඉදිරිපත් කරනවා. ඒ ධර්ම පරියාය ඉදිරිපත් කරන්නේ එතර කෙරවන අර්ථයෙන්මයි ධර්ම පරියාවක් යායක් ඉදිරිපත් කරන්න වික්කවේ කියලා ආමන්ත්‍රණය කරන්න. ඉතින් මම මේ සිහිපත් කරගෙන ආවේ සාමාන්‍ය ජන සමාජයේ උනත් කියන්නේ ඕනම කාරණයකදී කවුරුන් විසින් කාහට කුමක් කරබයක් කොතැනකදී කියන ලද්දක්ද, එහෙම නැත්නම් මේ කියන්නේ පසුබිම මොකද්ද කියලා බලන එක ඉතා වටිනවා. අධ්‍යතන පසුබිම වගේ නෙවෙයි, එදා භාග්‍යතුන් වහන්සේ භික්කවේ කියලා ආමන්ත්‍රණය කරනකොට භික්ෂුව කියලා කියන්නේ සද්ධා ප්‍රතිලාභීත්වයක් එකයි කියන අර්ථයන සාමාන්‍ය පද සූත්‍රයේදී. එතකොට එහෙම මේ භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඍජුවම ආමන්ත්‍රණය කරන ධර්ම පරයායක් නොති, ඒ ධර්ම පරයාය එතර වීමම ඉලක්කගත කොට දේශනා කරන ලද පරයාය. ඉතින් මම මේ පසුබිම සිහිපත් කරේ භික්කවේ කියලා ආමන්ත්‍රණය කරන නිසා. භික්කවේ හත්තේසු සති ආදාන නික්කේපනම් පඤ්ඤායති. හරිම වටිනෝ මේ කියලා තියෙන විදිහ බලන්න. හත්තේසු ඒ කියන්නේ හත්තේසු කියලා කියන්නේ අත්, සු කියලා කියන්නේ මේක අර පාලියේ කියන සත්තමේ විභක්ති බහුවචනෙන් තියෙනවා. අත් මහණෙනි අත් සති, සති කියලා කියන්නේ ඇති කල්හි කියන එක. අන්න ඒ වචනේ හරිම ලස්සන වචනයක්. සති කියන්නේ ඇති කල්හි කියන වචනය. මේ ඇති කල්හි කියලා කියන්නේ මේ තියෙනවනම් තිබුණොත් ඇති කල්හි වගේ අර එහෙම අර්ථයක් කියනවා. මේක අත්ති කියලා නෙමෙයි තියෙන්නේ. මේ අත්ති කියන්නේ අත් තියෙනකොට, අත් තියෙනවා කියන අර්ථනේ අත් ඇති කල්හි. ඇති කලි ආදාන නික්කේපණං. ආදාන කියන්නේ ගැනීම, නික්කේපණං කියන්නේ තැබීම, අරගන්නව තියනවා කියන කාරණයක් පඤ්ඤායති. අන්න භවති කියලා වෙයි කියලා හරි, අත්ති ඇත කියලා හරි නෙවෙයි කියන්නේ, පැන වෙයි කියලා කියන්නේ. මහණෙනි අත් ඇති කල්හි ගැනීම තැබීම අරගන්නව තියනවා කියන කාරණය පඤ්ඤායති. පැනවෙනවා කියනවා ඇත කියලා එහෙම කියලා නැහැ, ඇත කියලා නැහැ. පාදේසු සති කියලා කියන්නේ පාද ඇති කල්හි, කකුල් ඇති කල්හි අභික්කම පටික්කමෝ. අභික්කම කියන්නේ ඉස්සරහට යනවා, පටික්කම කියන්නේ ආපස්සට එනවා. ඉස්සරහට යන්නේ ආපස්සට එීමක් තියෙන පඤ්ඤායිති පැනවේ. පැනවේ පැනවේ කියලයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. අත් ඇතිකල්හි ගැනීම් තැබීම් පැනවේ. පාදේසු සති අභික්කම පටික්කමෝ පඤ්ඤායිති. පාද ඇති කල්හි තමයි ඉදිරියට යෑම ආපස්සට එීම, ඉදිරියට යෑම සහ ආපස්සට එීම පඤ්ඤායිති පැනවෙන්නේ. පබ්බේසු සති පුරුක්, අපේ අතේ පාදේ ඇඟිලි කියමු, පුරුක් තියෙනකොට අත්වල පාදවල පුරුක් තියෙනවනේ. සති කියන්නේ ඇති කල්හි සම්මිංජන පසාරණ. සම්මිංජන කිර කියන්නේ නැමීම, පසාරණ කියන්නේ දිගහැරීම. අත්තක් මොකද පුරුක්ති ඇති කල්හි තමයි මොනවාද දිගහැරීම් නැමීම් දිගහැරීම් තියෙන්නේ. ඊළඟට කුච්චිස්මින් සති, මේ හැම වචනයක්ම මේ අර හත්තේසු පාදේසු පබ්බේසු කුච්චිස්මින් කියන්නේ කුසක් ඇති කල්හි. කර්තෘත්වයක් දීලා නැහැ. බලන්න භාග්‍යවතුන් වහන්සේ කියන්නේ දීර දැන් පාලි භාෂාවේ පඨමා විභක්තියේ ඒක වචනෙන් තමයි කර්තෘත්වයක් දීලා තියෙන්නේ. මෙතෙන්දී ඇති කල්හි කියන්නේ සත්තමී ඒක වචනෙන් තමයි දීලා තියෙන්නේ. කුසක් ඇති කල්හි දිගච්ඡා පිපාසා පඤ්ඤායති කියන්නේ කුසගින්නක් සහ පිපාසයක් පඤ්ඤායති පැනවෙන්නේ. ඔන්න දැන් කරුණු හතරක් කිව්වා. හත්තේ සුභික්කවේ සති ආදාන නික්කේපනම් පඤ්ඤායති. අත් ඇතිකල්ලි ගැනීම තැබීම් පැනවෙනවා. පාද ඇතිකල්ලි ඉදිරියට යෑම් ආපසුයෙන් පැනවෙනවා. පුරුක් ඇතිකල්ලි හැකිලීම් දිගෑරීම් පැනවෙනවා. කුච්චිස්මෙන් සති කුසක් ඇතිකල්ලි බඩගින්න පිපාසය පඤ්ඤායති පැනවෙනවා. ඔන්න දැන් ඒ ටික එහෙම කියලා ඒව මේව කෝ භික්කවේ, අන්න ඒව මේව ඒවං ඒව, ඒවං ඒව කියලයි වචන හැදෙන්නේ. ඒවං මෙසේම, අන්න අන්න ඒ වගේ තමයි. අර මුලින් කියපු ඔක්කොම උපමා, අර මුලින් කියපු ඔය අත් ඇති කල්හි, පාද ඇති කල්හි, පුරුක් ඇති කල්හි, ඇඟි මොකද්ද කුසක් ඇති කල්හි කියපුව, අන්න ඒ වගේ. ඒව මේව කියන්නේ අන්න ඒ වගේ උපමේයක් කියන මහණෙනි. භික්කවේ චක්කුස්මින් සති, චක්කුස්මින් සති ඇස ඇති කල්ලි. දැන් ඔබට ප්‍රශ්නයක් එයි, දැන් ඇයි මම මේ ඇස ඇති කල්ලි කියලා කිව්වේ? බලන්න අපිට තියෙනවනේ, අපිට ඔබට මට අපි කාටත් ඇස් දෙකක් තියෙනවා. හරිනම් මෙතෙන්ට එන්න ඕන චක්කුසු සති වගේ එකක්නේ මේ ඇස්. අපිට ඇස් දෙකක් තියෙනවා. හැබැයි මෙතන එක හැක් ගැන කියන්නේ චක්කුස්මි. ඇසක් ඇති කල්ලි චක්කු සම්පස්ස පච්චය. චක්කු කියන්නේ ඇස, සං කියන්නේ මනාව, පස්ස කියන්නේ යෙදෙනවා, පච්චය නිසා. උපද්ජති උපදී අජ්ජත්තං ඇතුළත නැතන් අධ්‍යාත්මී සුඛ දුක්ඛ. ඇසක් ඇති කල්ලි ඇස මනාව යෙදීම නිසා උපදිනවා ඇතුළත නැතන් ආධ්‍යාත්මී සැප දෙක, සැප දුක, සැප දුක. සෝතස්මි මෙතන කන ඇති කල්ලි, අපිට කන් දෙකක් තියෙනවනේ, මෙතන කන කියලා තියෙනවා. කන ඇති කල්හි සෝත සම්පස්ස පච්චය. සෝත කියන්නේ කන මනාව යෙදීම නිසාවෙන් උපද්ජති උපදිනවා අජ්ජත්තං ආධ්‍යාත්මේ සුඛ දුක්ඛං සැප දුක. ගානස්මින් සති නාසය ඇති කල්හි ගාන සම්පස්ස පච්චයා උපාජති අජ්ජත්තං සුඛ දුක්ඛං. මේ සති ඇති කල්හි කියලා වචනයක් කියන්නේ බොහෝ දුරට දහමේදී සංස්කාර ස්වභාවය අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර ස්වභාවය ඉස්මතු කරන්නේ ඇති කල්හි කියලා පාවිච්චි කරන්න. නාසයක් ඇති කල්ලි ගාන සම්පස්ස පච්චය උපද්ජති අජ්ජත්තං සුපදුක්ඛං. නාසයේ මනාව යෙදීම නිසාවෙන් උපදිනවා අධ්‍යාත්මී සැපදී. ජීවහාය සති ඒත් සත්ත්ව මේ විභක්තෙන් දිවක් ඇති කල්හි දිව මනාව ඉදීම නිසා වෙන්න උපදිනවා අධ්‍යාත්මයේ සැප දුක. කායස්මින් අන්න ඒ සත්‍යමීක වචන. කයක් ඇති කල්හි කාය සංපස්ස පත්‍ය කය මනාව ඉදීම නිසා වෙන්න උපදිනවා අධ්‍යාත්මයේ සැප දුක. මනස්මින් සති මනසක් ඇති කල්හි මනෝ සංපස්ස පත්‍ය මනස මනාව යෙදීම නිසා වෙන්න උපංජති උපදිනවා අජත්තං සුඛ දුක්ඛං අධ්‍යාත්මේ සැප දුක්ඛ. ඊට පස්සේ යෝකේ අනිත් පැත්ත හතේ සුභික්කවේ අසති මහණෙනි අත් අසති නැති කල්හි ආදාන නික්කේපනන්න පඤ්ඤායති ගැනීම තැබින් පැනවෙන්නේ නැහැ. පැනවෙන්නේ නැහැ. නෑ පඤ්ඤායති කියන්නේ තියෙන එක නැති වෙනවා කියන එක නෙමෙයි, පැනවීමක්ම නැහැ. පාදේසු වසති පා නැති කල්ලි අභික්කම පටික්කමෝ ඉදිරියට යෑම කාපස්සට ඒමක් න පඤ්ඤායති පැනවෙන්නේ පැනවීමක් නැහැ. පැනවීම නැති වෙනවා නෙමෙයි පැනවීමම නැහැ. පබ්බේසු වසති පුරුක් නැති කල්හි සම්මිඤ්ඤන පස අරණං හැකිලින් සහ දිගහැරීම න පඤ්ඤායති පැනවීමම නැහැ. කුසක් නැති කල්හි වඩගින්න පිපාසය න පඤ්ඤායති පැන වෙන්නම නැහැ. පැනවීමක් කියලා කතාවම නැහැ. අන්න ඒ වගේ ඒව මේව කෝ භික්ඛවේ අන්න ඒ වගේ මහණෙනි චක්කුස්මින් අසති ඇස නැති කල්ලි චක්කු සම්පස්සපච්චය ඇස මනාව යෙදීම නිසාවෙන් නෝපජ්ජති අන්න න උපජ්ජති ඉපදීම නැහැ නෙවේ ඉපදීමම නැහැ කියලා කියන ආධ්‍යාත්මී සැප දුක්. කන නාසය දිව ඊට පස්සේ කය ඔය විදිහටම ඔබට පහසෙ මම කියන්න ඕනේ. ඔය පේ කියලා දාලා තියෙන පෙය්‍යාලම පෙර පරිදි නැත්තම් කලින් කියපු විදිහටම කායස්මින් අසති කායස්මින් කියන්නේ කයක් අසති මනස්මින් අසති මනස නැති කල්හි මනෝ සම්පස්ස ප්‍රත්‍යා මනස මනාව යෙදීම නිසාවෙන් නැති කල්හි නූපජ්ජති උපදින්නේ නැහැ කියලා කියනවා. උපදින්නේ නැහැ කියලා කියන්නේ ඉපදීමම නැහැ කියන එකයි. න කියන්නේ නැහැ කියන එක. අජත්තං සුඛ දුක්ඛං ආධ්‍යාත්මී සැප දුක් යෙදෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ওই විදිහට තමයි සූත්‍ර පරිවර්තනය තියෙන්නේ. මම මේකට මේ ඔබට යෝජනා කරන්නම් අපේ ලොකු සායනාංශයේ මේ මෑතකදී හත්පාදූපම සූත්‍රය සිදු කරලා තිබුණ මේ දේශනා දෙකම ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් වටිනවා. ඒ පිළිබඳවත් ඔබට යෝජනා කරනවා. ඒ අතරේදී මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම්. මේහා සමාන්තරම උපමාවක් ලොකු සායනාංශෙත් ඒ දේශනාව කරන අතරේදී කියනවා. මම දැනට වැඩ ඉන්නේ ආරණ්‍ය සේනාසනයකනේ. මීට මත්තෙන් මාතර ප්‍රදේශය තමයි වැඩ හිටියේ. දැන් ඒ විශාල කාලයක් දශක දෙකක වගේ කාලයක්. ඒ අතරතුරේදී මේ මම ගියා අපේ ගමේ දානික නිවාසයකට. වයසක මේ මෑණි කෙනෙක් වයසක උපාසකම්ම කෙනෙක් අසනීප වෙලා ජීවිත කියන්නේ වියපත් භවයත් බවත් එක්ක ඉතින් ඉරිත් ටිකක් කියන්න ඕන වගේ අර අදහසකින් ඉතින් ගියාට පස්සේ ඉස්සරහට එක්කගෙන ආවා. ඒ ඉස්සරහට එක්කගෙන ආවට පස්සේ ඉතින් මං කොහොමද කියලා ඊට පස්සේ හොඳින් ඉන්නවා මුදුරනේ කියලා බලන්න කොහොම මුදුරනේ මට මේ පන්සලටවත් එන්න විදියක් නැහැනේ. මේ මගේ මේ ධනිස් පොල් කට්ට ගාවින් රිදෙනවනේ කියලා මේ කිව්ව. හරියට වේදනා පරි හරියට රිදෙනවා. ඉතින් ඒ නිසා තමයි මට මේ පන්සලටවත් මල් පූජාවටවත් එන්න විදියක් නැහැනේ. එහෙම නැත්තම් ඉතින් ඉස්සර නම් වස් කාලෙදි මේ පන්සලට නැවිල හිටියෙම නැහැ කියලා අර ඒ විදියට ප්‍රකාශනයක් කරා. එතකොට දැන් ඇත්තම දැන් ඒ වෙනකොටත් ඇයගේ පොඩ්ඩක් අර වියපත් වීම නිසා කායික දුර්වලතාවයක් ඇති ස්නායු මතක ශක්තිය ගොඩක් අඩු මට්ටමකට තිබුණේ. ඇත්තම ඇයගේ මේ කියන්නේ කකුල කපල තිබුණේ, කියන්නේ දන හිසටත් උඩ කොටසක් වෙනකන් කපල තිබුණේ. ඒ කපල තිබුණේ. ඉතින් මේ කපල තියෙද්දී දැන් ඇයගේ හැඟීම ඇත්තටම මේ වෙනකොට මේ අවස්ථාව වෙනකොට පාදයක් නැහැ. ඇත්තටම මේ වෙනකොට ඇයට පාදයක් නැහැ. හැබැයි ඇයගේ හැඟීම තියෙන්නේ, හැඟීමෙන් අරගෙන තියෙනවා. ඒ පාදයෙන් කියන්නේ මඤ්ඤණාවක් වගේ වචනයක්, ඒක සාමාන්‍ය සරලාර්ථයේ හැඟීම. හැඟීම තියෙන්නෙම කකුල තියෙනවා කියලා. ඒ නිසා ධනහිස රිදෙනවා. නම් ධනහිස නමන්න බෑ. අර ඒ වගේ ධනහිස නමන්න බෑ, දිගාරින්න බෑ, පන්සලට ගිහිල්ලා කකුල් නමන් ඉන්න බෑ, වාඩි වෙලා ඉන්න. ඔය වගේ මේ ප්‍රකාශන ටිකක් තමයි කරන්නේ. එතකොට ඇත්තටම මේ ඒක එළියෙන් බලන් ඉන්න නිසා දැන් මේ අර වයසක ඒ උපාසක අම්මට දැන් අර මතකයක් අඩුයි. ඒ කියන්නේ දැන් ගෙදර ඉන්න අය කියලා තියෙනවා. දැන් ගෙදර ඉන්න අය මාතක කියනවා, ආමුදුරුවනේ මේ අපි අත්තම්මට කියලා තියෙන්නේ, අම්මට කියලා තියෙන්නේ අකුල මෙහෙම නෑ කියලා. නමුත් ඒක මේ වෙනකොට ඇහෙට ඒත්තු ගන්වන්න බෑ. එකක් තදින් එල්බගත්ත අදහස තියෙනවා, පාදයක් තියෙනවා කියලා, සහ ඇයට තවම තියෙන පෙරමතකයක්. දැන් පත්තේ ගත්තට පස්සේ ඇත්ත තත්ත්වය ඇය පිළිගන්න කැමති මට්ටම නැහැ වගේ. ඉතින් ඇයට දැන් බාහිරෙන් කිව්වත් කකුල නැහැ කියලා ඇය පිළිගන්න මට්ටම තිබුණේ නැහැ. පිළිගන්න මට්ටම තිබුණේ නැහැ. නමුත් ඇයගේ හැඟීම වෙන්නේ මොකද්ද? පාදයක් ඇති කල්ලි පාද කකුලක් තියෙනවා. ඒ නිසා තමයි ධන හිස රිදෙන්නේ කියන කාරණය. ඉතින් ඇත්තටම නොයෙදෙන තැනක තියෙනවා කියලා ගැනීමක් එක්ක තමයි පාදයක් ඇති කල්ලි කියන අදහස අරගෙන තියෙන්නේ. ඉතින් ඒක ඇත්තට මට ඒ වගේ අවස්ථා එකක් නෙවෙයි, ඇත්තට මේ වගේ අවස්ථා දෙකක් මගේ ජීවිතේ සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඔය වගේම ඒ මම කියන අනිත් කතාවත් ඔය හාම සම්බන්ධයි. ඉතින් අර එතනදී ඇත්තටම ඇයට මේ යථා තත්ත්වය නොදන්න කම නිසා තමයි ඇයට ධන හිසේ අමාරුවක්. අපේ ලොකු සයින්හන්සයගේ උපමාවට ගන්න අර මාපට ඇඟිලි රිදෙනවා කියලා, ඇත්ත දැකපු තැනකදී මාපට ඇඟිල්ලක් රිදෙනවා හෝ රිදෙන්නේ නැහැ හෝ කියන කතාවක් එන්නේ නැහැ. රිදෙනවා හෝ රිදෙන්නේ නැහැ හෝ කියන කතාවක් එන්නේ නැහැ. ඒක උපමාවනේ. අන්න ඒ වගේ තමයි පින්වතුනේ අපි ජීවත් වෙනවා කියන කියන්නේ. අපේ ජීවිත පැවැත්ම කියන කියන්නේ ඇසෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ වින්දනය කරනවා, දිවෙන් රස වින්දනය කරනවා, කයෙන් පහස වින්දනය මේ වින්දනය කරනවා මුතයක් හැටියට. ඉතින් අරමුණු ගැන හිතනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපේ ජීවිත ගත තත්ත්වය. ඔය වගේම තමයි. ඉතින් අර ඒ නිසා ජීවිතවලදී ඇතිකල්හි අවිතේ මෙතනදී මේ සූත්‍ර දේශනාව බොහෝ දුරට ඇතිකල්හි කියන කාරණයක් එක්ක තමයි යන්නේ. එතනදී අර අපේ තියෙන එක තමයි ඒක කාරණේ ඉස්මතු වෙන්නේ. ඒත් එක්කම ඇත්තරම දැන් ඒක වටහා ගන්න නම් දැන් අපි තුම අර මං ගත්ත උදාහරණ උපමාවේ හැටියට බාහිරින් කවුරු හරි කියන්න ඕන, එක්ක පෙන්වන්න ඕන, ඔයාට කකුලක් දැන් නැහැ කියලා පෙන්වන්න ඕන. ඒක බාහිරින් කරන්න ඕන. හැබැයි එහෙම පෙන්නුවත් කාරණා කාරණා සහිතව පෙන්නවා වුණත් දැන් අර මං කියපු මේ සත්‍ය සිදුවීමක්නේ. ඒකේ හැටියට ඇය පිළිගන්න, ඒ කියන්නේ ඇයගේ වියපත්කම නිසා ඇයට ඇයගේ පැත්තෙන් මේක විමස ගැනීමේ හැකියාව සිද්ධ වුණේ නැහැ. මේ කරුණ කියාද්දි හරි කකුලේ කකුලක් නැහැ කියලා පෙන්නද්දි හරි බාහිරින් පෙන්නන්නත් ඕන. ඒ වගේම මේ කාරණේ ඇත්ත දකින්නකොට බාහිර මේ ඇයට පිළිගන්නත් හැකියාව තියෙන්නත් ඕන. ඔන්න ඔය කාරණා දෙක සම්පාදනය වෙච්ච තැන ඇය ඇත්තරම මේ ආපහු ධන හිසරි දෙනවා. එහෙම නැත්නම් වෙන විදිහකට කරන මහපට ඇඟිල්ලක් කියනවා හෝ නෑ හෝ ධන හිසරි දෙනවා හෝ නෑ හෝ හන්දිපත්‍රි දෙනවා හෝ නෑ හෝ ඒ කතාවකට එන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි අපි ජීවත් වෙන ජීවත් වීම කියන්නේ ඇස කන නාසය දිවකය මන භාවිත කිරීම පරිහරණය කිරීමක් එක්ක ජීවත් වෙන්නේ. ඉතින් ඒ ඒවත් එක්ක මේ ඇසක් ඇති කල්හි ඇස මනාව යෙදීම නිසාවෙන් අපේ ඇතුළාන්තයේ අපේ ඇටේනවා ආධ්‍යාත්මී සුඛ දුක්ඛ සපහ දුක සැප සහ දුක. අන්න සැපක් ආවට පස්සේ සුවයක් හොඳ දෙයක් මිහිරි සාන්ත ස්වරූපයක් මිහිරි බවක් සැප සහගත බවක් සුඛ සෝමනස්සයක් ආපු වුණාට පස්සේ ඒ සුඛ සෝමනස්සයන් එක්ක අපි ඒවත් එක ඇලිලා ගැලිලා ඒක තමන්ගේ කරගන්න තහවුරු කරගන්න එහෙම නැත්නම් තමන්ගේ කරගන්න බැරි වෙද්දි දුකක් එහෙම නැත්නම් තහවුරු වෙච්ච දේ නැති වෙද්දි දුකක් ඇති වෙනවා. ඒකත් එක්ක ඉන්න විශාල අනවරත අරගලයක් ඒ සැපේ පවත්වා ගැනීමේ මහා ඇතුළාන්ත සංග්‍රාමයක් ඇතුළාන්තයෙන් ක්‍රියාත්මක වෙනවා. දුකක් ආවට පස්සේ දුක කොහොමද ඒ දුක් වේදනාවෙන් පැනලා යන්න තමයි ඒ පීඩාවෙන් ඉවත් වෙන්න තමයි අපි උත්සාහ. ආධ්‍යාත්මී අපේ සැපක් ඇති වුණා දුකක් ඇති වුණත් සැපත් එක්ක ඇලෙනවා ගැලෙනවා දුකක් එක්ක ගැටෙනවා. එතකොට අපේ ලං කරගන්න අරගලයකොත් සුඛ සෝමනස්සයන් දුක්ඛ දෝමනස්සයන් ඈඩ් කිරීම අරගලයකොත් අපි ඒ වෙනුවෙන් අපි ජීවිත පොරපිටියට බැහැලා අපි අනවරත සටනක නිමග්න වෙන්න සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ නැහැ ඇස ඇති කල්හි කියලා දෙද්දි ඇස කන නාසය දිව කය මන කියන ආයතන හයත් එක කතා කරනවා. ඇසක් කියලා ගැනීමම වැරද්ද දැක්ක තැනදී අන්න එතනදී ආධ්‍යාත්මී සැප දුක් එක අරගර කිරීම අතුලාන්ත කැළඹීමක් පැවැත්මක් එක්ක සසර සැරීම සැරි සැරීමක් කියන කාරණයක් ඉස්මතු වෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි සූත්‍රය සහ මේ මම පෞද්ගලිකව අත්දැකීමක් එක්ක කරුණු ඉදිරිපත් කරේ. අපි අපේ කොබ්බරගේ මහත්මයාත් එකතු වෙලා තියෙනවා. ඒ වගේම හැමෝමත් අපි සාකච්ඡාවක් ඇරියට කරුණු කතා කරගෙන යමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සායනහ සමහිතනාය හරි වටින සූත්‍රයක් අද මේ සාකච්ඡාවට අරගත්තේ. ඉතින් මේ මහත්තයා දැන් පොඩ්ඩකට කලින් අර ඒ තුමාගේ පණිවිඩය දැකලා මම රිප්ලයි එකකුත් දැම්මා. ඉතින් ඔන්න දැන් ටිකක් දහම ඇහෙන්න පටන් ගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් කියලා. කියන්නේ මෙච්චර කල් අපිට ගැළපෙන ඒවානේ ඇහිලා තියෙන්නේ. දැන් ඉතින් අර බුදු කෙනෙක් මතු කරන අර්ථය ටිකක් හරි ඇහෙන්න අරන් තියනවා කියලා සතුටු වෙන්න පුළුවන්. මේ තමන්ට ගැළපෙන දෙයක් නෙමෙයි මේ අපිට බුදු කෙනෙක්ගෙන් ඇහෙන්නේ. ඒක වීම සීමාව දිවෙන්න හරි වටිනවා කියලා. එතක දැන් ඔබ වහන්සේගේ අර උපමා කතා කියන එකත් හරිම ලස්සනයි. මොකද මේ එතකොට මේ මත කරන අදහස ගන්න පහසු වෙනවා. කකුලක් අතක් කපපු වෙලාවක ඇත්තටම ඒ කෙනාට ඒක තියෙනවමයි දැනෙන්නේ. දැන් ගොඩක් මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඒගෙන කරන මේ මෙඩිකල් විදිහට කරන රිසර්ච් ගොඩාක් ඒ වගේ කරුණු මතු කරලා තියෙනවා. ඒගොල්ලන්ටත් ප්‍රශ්නයක් ඇයි මෙහෙම වෙන්නේ කියන එකයි ඩොක්ටර්ස්ලා ඒවා ගැන පරීක්ෂණ කරන අය ගොඩක් සම්බන්ධ වීඩියෝ දාලා තියෙනවා මේ අවශ්‍ය කෙනෙකුට බලන්න පුළුවන්. ඉන්දියාවේ බාලචන්ද්‍රන් කියලා කෙනෙක් ගොඩාක් ඒ වගේ පරීක්ෂණ කරපුවා තියෙනවා. මේ මේකෙදි දැනට අර ප්‍රතිකාර කරන ක්‍රමයකුත් තියෙනවා. දැන් අතක් කපපු කෙනෙක්ට එන රෝගයක් තමයි තමන්ට දැනෙනවා අත කහන්න දැනෙනවා. අපිට ඔබ කොච්චර බලවත්ද කියලා දැනෙන්නේ නෑ, මොකද අපි කැහුවට පස්සේ ඒක නැති වෙනවනේ. හැබැයි බැරි වෙලාවත් දැන් කෙනෙකුට ඒ කහන්න බැරි නිසා එන ආබාධය හරිම දරුණුයි කියන එකට ප්‍රතිකාර ක්‍රමයක් හදලා තියෙනවා. ඒ මිරර් බොක්ස් කියලා කණ්ණාඩියක් මැද්දට දාලා එයාගෙම එක අතක් කර කණ්ණාඩියෙන් ඡායාව පේන්න සලස්සලා ඒ අත කහනවා කියන බින්තූරේ දකින්න සලස්සලා තමයි අර ඒ දැනෙන අපහසුතාවය දුරු කරන්නේ. ඒ වගේ රෝගීන්ට ඒක හරිම බලවත් අපහසුතාවක්. අපිට ඒක හිතා ගන්නවත් බෑ. අපි ඉතින් මේ පොඩ්ඩක් අහනවා දැන් ගමන් අහනවානේ. ඒක කරගන්න බැරි වුණොත් ඒක කොච්චර බලවත් අපහසුතාවයක්ද කියන්නේ ඒ රෝගීන්ට ප්‍රතිකාර කරනකට තියෙනවා. ඉතින් මේ
කියන්නේ ඒ අත්දැකීමට ගියාට පස්සේ තමයි ඒක දැනෙන්නේ නේද අපේ මහත්මයා?
එහෙමයි එහෙමයි. කරගන්න බැරි වුණොත් වෙන අපහසුතාවය අරගෙක දැන් අපි දන්නවා ඒක මානසික අපහසුතාවයක් කියලා. හැබැයි ඒක Tamanට දැනෙනකොට ඒක ඇත්තම වගේ නේ
දැනෙන්නේ.
දැන් ඔන්න මදුරු එක් හරි කනවා අපිට එලෝ ගන්න බෑ. එතකොට ඒක දිහා බලා ඉන්න ගියොත් වෙන වේදනාව කොච්චර දරුණුද වගේ කියලා තමයි අපිට නිකන් මේ හිතා ගන්න වෙන්නේ. මේ ඒක ඒක ලොකු ප්‍රශ්නයක් ඒ වගේ රෝගීන්ට. අර වගේ ප්‍රතිකර්ම ක්‍රමයක් හදලා තියෙනවා. මොකද දැන් තවත් අපහසුතාවයක් වෙන හින්දා ඒකෙම අපේ සංස්කෘතිය මත ඉතින් ඔබ වහන්සේ රත්තම් මගේ කපුල කපලා කියලා දැන් අනිත් අය අපි කතා කරන්නේ ඒ පවුලේ අය කතා කරන්නේ දැන් ඒ අත්තම්මට දැන් සිහියත් මදිනේ. කිව්වට මේක තේරෙන්නේ නැහැ කියලානේ. හැබැයි ඔබ වහන්සේ කියනකොට මට ඒක මතක් වුණේ මේ අත්තම්මට නෙමෙයි ඉතින් එහෙම කියන අයටත් මේ හරි සිහියත් තිබිලාද මේක කියන්නේ කියලා. ඒකෝ ඒගොල්ලන්ගේ කකුල් තියනවා කියලා හිතාගෙන කතා
කරන්නේ.
එතකොට මේ සූත්‍රය ඇහුණොත් තේර මහත්තයා නගපු ප්‍රශ්න වගේ මේ මහා ප්‍රශ්න ගොඩක පැටලෙන්න පුළුවන්. ඇත්තටම බුදු කෙනෙක් පෙන්නන්නේ මොන වගේ ධර්මතාවයක් අපිට නිකන් හිතා ගන්නවත් පුළුවන් දෙයක්ද කියන එක. අන්නේ ඒ කරුණ හරි වැදගත් කියලා මට හිතනවා. ඉතින් එකක් දැම්මහම මේ මෙන්න පොඩ්ඩක් දැන් දහම ඇහෙන්න පටන් ගන්නවා. අපිට අනිත් සූත්‍ර අහනවා අහනවා මේ වගේ මන් නොදන්න එකන්නේ මේ කියන්නේ මේක කොහොම තේරුම් ගන්න එහෙම ආවොත් නේ මේ විමසීම අවදි වෙන්නේ නේද කියලා මට හිතුණයි. ඒකට අපේ ශරීරය එතෙන්දි මට ඉතුනේ අපි මේ කායනුපස්සනාව වඩලා නැහෙනි කියන තැන තමයි මේ අවසාන වශයෙන් කියන්න ඕන උනේ. ඒතර මෙන්න මේ දහම ඇහිලා දකින කෙනෙක් වුණොත් ඊළඟට කායනුපස්සනාවේ වැදගත්කම අපි මේ ඇසුරු කරගෙන ඉන්න කය අනිසිතෝච විහෙරති වෙන්නේ කවද්ද කියන දැක් ඇසුරු වෙනවමනේ. ඒ ගායන පසන ප්‍රතිඵලයේ පෙන්නන්නේ අනිසිතෝච විහෙරති කියලා. සිත ඇසුරු නොවෙන මට්ටමක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා අපිට හිතා ගන්නත් පුළුවන්ද? මගේ අදහසකුත් ආවා. අවසරයි අපේ සායන.
ඔව් අපේ සර් කියන්නේ අදහස ගොඩාක් ලස්සනයි. ඇත්තටම මේ දැන් මේ අර උදාහරණ මේ ජීවිත උදාහරණයක් උපමාවක් ඇරෙට ගත්තනේ. දැන් ඒ වගේ අපේ මාචාර්යතුමා ලස්සන ප්‍රවේශයකට ගත්ත පැතිකඩකට දැන් මේ වගේ සූත්‍රයක් මේ විදිහට යද්දී මේ අපිට දෙපැත්තකට යන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට අනේ පැති දෙකත් පොඩ්ඩක් අපේ මාචාර්යතුමා මතක් කළා වගේ මේ කායානුපස්සනාව වෙලාද කියලා ප්‍රශ්නාර්ථයකින් හමාර කරානේ මේ දැන් ටිකට කලින් කාරණේ. මේ එතෙන්දී අපිට මේත් එක්කම කරුණු දෙකක් ඉස්මතු වෙන්න පුළුවන්. එකක් තමයි එක දෙයක් තමයි. හරි. එහෙනම් මේ ඔය කියන විදිහට මේ අපිට ඔය කියන විදිහට අත පය ඊට පස්සේ පුරු ඊට පස්සේ කුසයි ව උපමාව හැටියට දෙන්නත්te ඒ වගේ අපිට මේ ඇස කන නාසය දිව කය මන දේවල් එහෙම නැහැ කියලා ඔන්න අපිට එතකොට මේ අර නැහැ කියලා එහෙම තැනකට යන්න පුළුවන්. ඒක නිකන් හීන මානයක් වගේ මැනීම පොඩ්ඩ හීනයි. තව කාරණයක් තමයි තව කෙනෙක් යන්න පුළුවන්. හරි, ඇහැ කියන්නේ ඒක ඇහැ නැහැ. එහෙනම් ඔය කියන විදිහට ඇහැ නැහැ කියන තැනට යන්නත් පුළුවන්. තව විදිහකට තව පිරිසකට යන්න පුළුවන්. හරි, මේ ඇහැ හැදිලා තියෙන්නේ මෙන්න මේව නිසා මේව නිසා මේව නිසා කියලා මොකක් හරි ගැළපීමකට යන්නත් පුළුවන්. ඒක අදිමානයක්, සද්ධර්ම අදිමානය කියලා කියන්නේ. ඔන්න ඔය පැති දෙකට අපි තල්ලු වෙලා යන්නත් පුළුවන්. එකක් තමයි එහෙනම් මේ කියන්නේ මෙහෙම එකක් නැහැ. ඇසකනනාංශය දිවකය මන ඒ ටික නැහැ කියලා එහෙම යන්නත් පුළුවන්. ඊට පස්සේ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරගෙන 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 එහෙනම් මෙහෙමයි. එහෙම වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි හරි එහෙනම් ඔය ඇස මෙන්න මේ නිසා මෙන්න මේ නිසා මේක නිසා මෙන්න මේ නිසා මෙහෙම මෙහෙම කියලා කරුණු ගොඩ ගහලා අපේ දන්න දැනුමකින් වහලා දාන්න වැහෙන්නත් පුළුවන්. ඔන්න ඔය දෙකම ඇත්තටම අපිට අපේ ජීවිතේ වෙන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරන්නේ අපිට දේශනා කරන්නේ එහෙම කාරණයක් නෙමෙයි. අපිට ඔය පරිවිමංසන සූත්‍රයේදී මේ දක්වල තියෙන පොඩි වචන කීපයක් ඇත්තටම කැමති කෙනෙක් වේ නම් ඒක ලියලා තියාගත්තත් වටිනවා. මේ තරමට මේ පෞද්ගලිකව මට දැනෙච්ච මේ වාක්‍යයක් කියන්නේ සූත්‍රය ලොකුයි. ඒකේ තියෙන සෝ පරිවිමංසනමානෝ පරිවිමංසමානෝ ඒවං පජානාති. ඒක තමයි මේ වාක්‍යය. සෝ පරිවිමංසමානෝ ඒවං පජානාති. ඒ විදිහට සූත්‍ර දිග ලොකු සූත්‍රයක්. ඒ කොටස විතර එක් වගේ තමයි මට මතක. සෝ කියන්නේ ඔහු නැත්නම් හිතේ මේ ඔහු හරි ඇය හරි භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි ගිහි පැවිදි කවුරු හරි. සෝ පරිවිමංස මානෝ. පරි කියන්නේ හාත්පසින්. විමංස මානෝ විමසද්දි. සෝ පරිවිමංසමාන ඔහු හාත්පසින්ම විමසද්දි පෙර හෝ පසු නෙවෙයි. ඊළඟට ඒවං මෙසේ පජානාති. පජානාති නුවණින් දැනගනී කියලා කිය. අන්න නුවණින් දැනගනී කියලා කිය. අන්න පූර්ව දැන් අර අපි කලින් ගත්තේ මම දන්න එක්ක නෑ ඇස කියන එක නෑ කියලා හෝ ඇස හටගන්නේ මෙන්න මෙහෙමයි කියලා හරි යමක් කරගෙන ඒකට අපි දන්න පුරෝකතන පූර්ව නිගමනයන් ටිකක් නිර්වචන ටිකක් දෙන්න පුළුවන්. ඒක නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරන්නේ. මේ ඇතුළත වැඩිවීම ඇතුළත වැඩිවීම අර දවසකුත් මේ අපේ සර් අර උපමාවක් ගත්තා. මමයි තා කවුරු හරි විභාගයක් කියලා ඒ කෙනාට ඇතුළතින්ම ගණන් පුළුවන්. එයාට ලකුණු සීයයි. මම ඒ හැදෑරීම නොකර ගණන් බෑ. චිත්‍රය අඳිනව ගණන්, චිත්‍රයක් අඳිනව වගේනේ. අරකම ලියන මේ පාඩ කටපාඩම් කරගෙන හරි මොකක් හරි කරලා මටත් ලකුණු 100යි. මගේ අකුරු බෝලයි ලස්සනයි, ඒ නිසා මට 100යි. අරයාගේ දක්ෂයාගේ අකුරු ටිකක් ඇතයි බලා ගන්න බෑ. මේ එයාගේ අපනෝ ලකුණු පේරෝ අපහැදිලි නිසා අපි තුමු 95ක් වුණා කියලා. ඉතින් මම පන්ති පළවෙනි. අර ඒ වගේ මේ සෝ පරිවීමන් සමානෝ ඔහු හාත්පසින් විමසද්දී ඒවම් පජානාති, ඒවම් පජානාති, මෙසේ පජානාති. අන්න දැන් අපේ මහාචාර්යතුමා අදහසක් කියනවා, කායානුපස්සනාව වැඩිලද? අන්න කායානුපස්සනාවදී දීගං ආස්සසන්තු, දීගං ආස්සසාමීති පජානාති, සුඛං වේදනං වේදීම ඔහු පජානාති, ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. අන්න පජානාති, පජානාති වීම තමයි හරිම කාරණේ. පජානාති වෙන්නේ කොහොමද? සෝ ඔහු ඉන්න කෙනා ඇස හරි කන හරි නාසය හරි පිට මේ වෙලාවේ පාදක වෙන දේ, පාදක වෙන යෙදීම, අපි යෙදීම කියන මොකක් හරි යෙදීමක් වෙනවනම් අන්නේ යෙදීම මොකක්ද කියලා සෝ ඔහු පරිවීමන් සමානෝ හාත්පසින්ම විමසද්දී, හාත්පසින්ම විමසද්දී සිදුවෙන දෙයක් තමයි ඒවං පජානාති, මෙසේ නුවණින් දැනගනි කියන කාරණේ. ඉතින් මේ එහෙම කාරණේකුත් එකතු කරන්න හිතුණා. එහෙම නැත්තම් අපි එක්ක නැහැ කියලා අර මම ලකුණු 100ක් ගත්තා වගේ ගණිතයට එහෙම උත්තරයක් එනවා. එහෙම නැත්නම් මම දන්න මට්ටමේ ලෝකේ මට්ටමේ මොනවා හරි ගැළපීමකට යනවා. ඉතින් ඒ නිසා අර කුමාර මහන්තයා අර මේක කොහොමද මොකද්ද කියන ප්‍රශ්නාර්ථය නැගෙන්නේම අන්න විමසන්න දහමක් ඇහෙන යෝනිසෝ මනසිකාරයක් උපදින්නනේ. ඉතින් එහෙම කාරණා ටිකක් වෙනා තියෙනවා කියන අපේ සර් මේ සතුටක් ඇති වෙනවා කියලා හිතුණා.
රවි මාත්‍ය පළවෙනි එක අර ඔඩියෝ ක්ලිප් එක ඇහෙන්නේ නැහැ, මේ WhatsApp message එකේ දාපු. දෙවෙනි එක තමයි මේ ස්වාමීන් වහන්සේ මේ දැන් අපි මේ ත්‍රිපිටකය ගැන S2 බලලා කතා කරනවා. අපි මේ සාකච්ඡාව පවත්වන්න කට පාවිච්චි කරනවා සහ කන් පාවිච්චි කරනවා. මේවා භාවිතයට ගැනීමෙන් අපි මාර්ගඵල ලබන රහත් වෙන්න උත්සාහ කරනවා නැතයි කියලා හිතන්නේ කොහොමද තවදුරටත්? පොඩ්ඩක් තව පැහැදිලි කරලා දෙන්න සම උදාහරණ මගින්.
ඒකදී මේ ඇත්තම මේක
ඒකදයක් සමාවෙන් ඇඩ් අර මේ WhatsApp message එකේ අර නැති කල්ලි නැති කියන එක වෙනුවට සාමිනාස් දැන් මෙතෙන්දී මේ කිව්වා මේ පැනවීම සහ නොපැනවීම කියන වචන පාවිච්චි කරා නම් ඊට වඩා ඒ message එක කියවනකොට වෙනත් අර්ථයක් අපිට එනවනේ. කෙලින්ම නැති කල්ලි කියන එක ටිකක් තදයි වගේ මේ අර පැනවීම නොපැනවීම කිව්වත් ඊට වඩා
ඒක මම හිතන්නේ අර පොඩි ළමයෙක් දාලා තිබුණේ.
ආ එහෙම තමයි.
ඔව්.
ඒකේ මම හිතේ උපුටාගෙන ඒක කවුරුහරි
උපුටාගෙන දාන්නේ නැත්නම් මෙහිමයි මේ මම භාෂාව සම්බන්ධව ලොකු එහෙම දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් මේ සමහර පරිවර්තන සම්බන්ධයෙන් ඇතැම් තැන් වලදී මේ කියන්නේ නොගැලපෙන තැන් තිබිලා සමහර තැන් අහුවෙලා තිනවා. ඉතින් ඒ නිසා අර ඕ ඒකේ පරිවර්තන යම් යම් තැන් වගේනේ. ඒ කියන්නේ ඒක කරලා තියෙන ඉතාමුගත් වියත් සම්පාදක මණ්ඩලයක් ඒක මහා ගෞරවනීය කටයුත්තක්. සමහර තැන් ඇතැම් තැන්වලදී අර්ථය ගන්න ඇතැම් පරිවර්තන තැන් ගන්න අමාරුයි. එකින් අදහස් කරේ මම භාෂාව ගැන ලොකු දන්නවා කියන එක නෙවෙයි, දන්න මට්ටමින් සමහර තැන් අහුවෙලා තියෙනවා.
ස්වාමීනාංශ මේ පැහැදිලි කරන තවපු ක්වෙස්චන් එකක් තමයි මෙතන අපි සැප දුක විතරයි ගැන කතා කරන්නේ, අදුක්කම සුක ගැන එකක් අතට අපි සුදුපාට බිත්තිය දිහා බලන් ඉන්නවා ස්වාමීනාංශ. අපිට සැප දුක නැති දැනීම තියෙනවනේ ඕන තරම් ස්වාමීනාංශ. ඒතකොට මෙතන ඒක දෙන්නේ නැහැ එකක්. අනිත් එක තමයි අපි ප්‍රධාන මේක අර මගේ මූලික ප්‍රශ්නේ තමයි අපි මේවා පාවිච්චි කරමින් කොහොමද නැහැ කියලා හිතන්නේ ස්වාමීනාංශ. තවදුරට අර පැනවීම කියන කතාවට අපිට අවහ යන්න වෙනවා මං හිතන්නේ.
මං අර උදාහරණෙම ගන්නම්කෝ. අර අම්මට තියෙන්නෙම මේ මහපට ඇඟිල්ලක වේදනාවක් තියෙනවාමයි කියලානේ.
සමහරවිට මට ඒක කියනකොට සමහරවිට තව එකක් මතුනවා. අපේ සමහර දැන් ඔය මම අහලා තියෙන දැන් රහත් මාර්ගඵල ලැබලා වුණත් අපිටත් ඒ පැත්තටත් ඔය වැඩේ වෙනවා කියලා. අපි ඉතින් අපිට දැන් අර විසාකාව හිල කොණ්ඩෙතමාග දන්නකොට ඒ පැත්තේ මතක් කරලා දෙනකොට තමයි සීයේ ප්‍රතිලම ගව වෙනසක් නැහැ. එතකොටත් ඉතින්ති අර කකුල නැති වැඩේම වෙලා තියෙනවා මං හිතන්නේ. අර නැතුව වෙලාවට තියෙනවා වගේ අපි ඒ පැත්තෙන් අවබෝධයක් ලැබලා දෙනොත් අපේ අර සීහිය නැත්තම් අපි එතන ඉන්නේ කියලා ඒ පැත්තෙනුත් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. මට තේරෙන්නේ නැහැ.
ප්‍රශ්න තුනක් විතර ඇහුවා, ඒ එකක් එකක් ගන්න විස්තර කරමු. හරි. මේ අපි පොඩ්ඩක් අර මේ අර ප්‍රශ්න කතා කරනකොට ගොඩාක් ලේසි එකක් කතා කරලා ඉවරුණාට පස්සේ නැත්තම් ඊළඟට කියනකොට ඔක්කොම කවලම් වෙනවා. ඊට පස්සේ අපි හැමෝටම යෝජනා කරමු එක ලේසි. නැත්තම් මේ එකක් එකක් ගානේ මතක තියාගෙන ඉන්න තියෙන අමාරුයි. ඊට පස්සේ ඒකට තව ප්‍රශ්නයක් සමුගක් හරි ඉතුරු වුණාට පස්සේ මූලික කාරණය
අමතක
යන්න පුළුවන්. ඔව්.
සාමාන්‍ය මූලික ප්‍රශ්න තමයි මේ අපි මේවා පාවිච්චි කරමින් මේ නිවන් දකින්න මේ උත්සාහ කරන නැහැ කියලා. ඔව්. නොපැලේ හරි නැහැ කියන එක හරි. ඒක ගැන කොහොමද අපි හොඳට හිතන්නේ නිවනි?
හොඳයි. සිරුවන් සරණයි. අපිට මතකද මේ මට නම් මතකයි පුංචි කාලේ මේ මම පොඩිම කාලේ අර රෝද තුනේ පොඩි කරත්තයක් වගේ මතකද තල්ලු කරන් ගියා.
එහෙම සයන ටක් ටක්
කරනවා. ඔව් අපිට අර චූටි කාලේ නැගිටින්න අල්ලගෙන නැගිටින්න.
එහෙමයි එහෙමයි. ඕකයි ඒක එහෙමයි.
ආන්න හරි. ඉතින් අපිට එහෙම එකක් දෙනවනේ. ඇයි ඒක දෙන්නේ?
අපිට පුරුදු වෙන්න ඇවිදින්න සයන.
හරි. හරි දැන් අපි අල්ලගෙන නැගිටින එක නේද?
එහෙමයි.
දැන් අපි තල්ලු කරගෙන කියොත් දැන් අපි අල්ලගෙන දැන් අපි තල්ලු කරන් යන්නේ නැහනේ නේද? ඒ ටිකයි ඒ ටික නැතුව අපිට නැගිටින්න බෑනේ. ඒක හරි ලස්සන උපමාවක් දෙනවා කටුකුරුන්දේ ඥානানন্দ මහයතිවරයන් වහන්සේ. මහන්සි දෙනවා මේ දැන් ගෙයක් හදන්න නම් පලංචියක් ගහන්න ඕන නේ. ඇයි පලංචියක් ගහන්නේ? පලංචියක් ගහන්නේ ගේ හදා ගන්නනේ. දැන් අපි ගේ හදන්නේ නැත්නම් පලංචියට අපි නල ජලය තකලා විදුලිය ඒ ටික අරගන්නේ නැහැ නේද? ඒක බැලුම් දාලා එල්ලලා සරසලා රිබන් කපලා අපි පලංචිය විවෘත කරන්නේ නැහැ නේ. හැබැයි හදා ගන්න මේ පලංචිය ඕනනේ. අන්න ඒ වගේ අපිටත් මේකේ මේ වැටිච්ච වලක වැටිලා ඉන්නවා නම් වැටිච්ච වලින්ම තමයි ගොඩ එන්න වෙන්නේ. ඒ වගේ අපිට මේ දැනට වැරද්දකනේ ඉන්නේ. ඒ වැරද්දේ වැරද්ද මේ දැක ගන්න නම් මේකින්ම තමයි කරගන්න වෙන්නේ. ලෝකයේ වැරද්ද කියලා දෙන්න වෙන්නේ භාග්‍යතුන් වහන්සේට ලෝකේම ව්‍යවහාරයකින් තමයි. මේ ලස්සන උපමාවක් තියෙනවා අපේ ලොකු සයින්හන්ත කියනවා මේ හරි ලස්සනයි එක. දැන් උමුතු වෙච්ච කෙනෙක් ඉන්නවා. දැන් මේ එයාට පේනවලු දැන් මේ කෝපයක් දැක්කට පස්සේ මේ කෝපේ ක්‍රිකට් මැච් පේනවලු. ඊට පස්සේ දැන් කෝප්පය අපි හිතමු කෝප්පේ කඩල කුඩි කරලා අයින් කරා කියලා. මේස දැක්කොත් මේසෙ ක්‍රිකට් මැච් පේනවලු. ඒකත් අයින් කරගෙන බිත්තියක් පේනවලු. බිත්තියේ පේනවලු ක්‍රිකට් මැච්. ඊට පස්සේ අපි බිත්තියත් අයින් කරා කියලා කියමු. අහස අහස අයින් කරන්න බෑනේ. අහස දිහා බැලුවත් ඒකමලු. මාර ප්‍රශ්නයක් නේ. දැන් වෛද්‍යවරයාට සිද්ධ වෙනවා මේ දැන් මේ ලෙඩාගාවට මේ ලං වෙන්න. ලෙඩාගාවට ලං වෙන්න සිද්ධ වෙනකොට මොකද කරන්නේ? දැන් මෙයාට මෙයාට බෙහෙත් ටික දෙන්නත් ඕනනේ. මේ දැන් ඊට පස්සේ කියනවලු ડોක්ටර් මට මේකේ මේ කෝපි ක්‍රිකට් මැච් වෙනවා චිත්‍රපටි පේනවා කියලා කියනවලු. ඉතින් ડોක්ටර් මොකද කරන්නේ? ඔව් ඕකේ මේ චිත්‍රපටි පේනවා තමයි කියලා කියන්න වෙනවා. ඒකම අල්ලගෙන ඔයාට වැඩියෙන් ඕකේ බලන්නකෝ කියලා මේ ડોක්ටර් හිමීට කිට්ටු වෙලා වෛද්‍යවරයා මොකද කරන්නේ මේ එයාට හිමින් සැරේ බෙහෙත් ටික දෙනවා. දැන් වෛද්‍යවරයා ඕකේ තියෙන කෝප්පෙ කුඩු කරලා හරි මොකක් හරි කරන්න කියොත් වෛද්‍යවරයාට ඒක තරහ වෙනවනේ. වෛද්‍යවරයා මොකද කරන්නේ ඒ උපායෙන් ඔහු ගාවට කිට්ටු වෙලා බෙහෙත් දෙනවා. බෙහෙත් ටික දුන්නට පස්සේ එයාට සනීප වෙනවා. ඒ සනීප වෙනවා කියලා කියන්නේ තිබිච්ච උමුතු බව නැති වෙලා හොඳ වෙච්ච උමුතු බවක් එනවා කියන එක නෙමෙයි. තියෙන උමුතු බව ඒ විකෘත ප්‍රකෘත නැති ස්වභාවය විකෘත ස්වභාවය මේ ඒ විපල්ලාසේ නැතිවීම විකෘත ස්වභාවය නැතිවීම තමයි වෙන්නේ. මිසක ආයි හොඳ වෙච්ච බවක් කියලා එකක් ඉන්නේ. අර තිබිච්ච විකෘත භාවය නැතිවීමමයි හොඳ වුණා කියලා කියන්නේ. ඒක කියන ලස්සනට මහා චත්තාරීසක සූත්‍රයේ මිච්ඡාදිට්ඨිංච පජානාති. මොකද්ද සම්මාදිට්ඨිය කියලා කියන්නේ? අහනකොට මිච්ඡාදිට්ඨිංච පජානාති. වැරද්ද වැරද්ද හැටියට දකින එකමයි සම්මාදිට්ඨිය කියලා කියනවා. සම්මාදිට්ඨිං සම්මාදිට්ඨිංච පජානාති. හරි එක හරි විදිහට දකින එකමයි. කියන්නේ වැරද්ද වැරදියට දකින එකමයි නිවැරදි දැක්ම කියලා කියන්නේ. අන්න ඒ නිසා මේ අපටත් කියන්නේ අපි තියෙන ලෝකේ වැරද්දගනේ ඒ වැරද්දෙන් ගලව ගන්න භාග්‍යතුන් වහන්සේ ලෝකේ වචනම භාවිත කරන මේ ඇස ඇතිකල්ලි අර ඒකනේ ඇතිකල්ලි ඇතිකල්ලි කියලා දෙන්නේ. ඇත්තටම එහෙම භාග්‍යතුන් වහන්සේ කියන විදියට දේශනා කරන විදියට ඇත්තටම ප්‍රශ්නාර්ථයක් ඉදිරි ඇති වෙන විමසීමක් ඉස්මතු වෙන විදියටමයි කියලා දීලා තියෙන්නේ. ඉතින් අර එහෙම අපි ඇත්තටම සනීප වුණාට පස්සේ එළියේ තියෙන කෝප කුඩු කරන්න හෝ බිත්ති ගලවන්න ඕන නැහැ. එයාට ඒක ප්‍රශ්නයක් නැති වෙනවා යනවා. සනීප වන තෙක්. එතෙක් අපි මේවා ලෝකයේ ව්‍යවහාරයේ භාවිත කරන්න වෙනවනේ. ඒ නිසා ලෝකයේ ව්‍යවහාරයේ ඒ විදියට භාවිත කරන්න වෙනවා. ඉතින් අනිත් කාරණේ තමයි දැන් විශාඛාව ආදි වශයෙන් මේ පිරිස ගැන කතා කරානේ. අපි දවසකුත් කතා කරේ. දැන් ඒ අය මේ නිවන් දැකලා නැහෙනේ, ඉතර වෙලා නැහෙනේ. හැබැයි එයාලට සිහිය උපද්දවන්න ඕන. සිහිය කියන දේ ඉපැද්දෙනකොට දැන් ආනන්ද සාමින වහන්සේ අර භාග්‍යතුන් වහන්සේ පිරිනොවන් පාපු වෙනාවේ ඇඬුවනේ ඒ ලෝකේ ඉන්න පුජ්‍යණේ. ඒ කියන්නේ උපමාවකට ගත්තේ අර පිළිකාව යෙදෙන තැන කැස්සක් කියලා ගත්ත වැරද්ද නැති වුණා විතරයි. හැබැයි මේ එයා තවදුරටත් මට කැස්සක් තියෙන කියලා ගොඩ වෙදකන් අත්බෙහෙත් කරන්න යන්නේ නැහැ. කැස්සක් කියලා අවබෝධය තියෙනවා. හැබැයි කැස්ස සන්නිත වෙලා නැහැ තාම. ඒකට වෙනම වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඒකයි අර අපමාදේන කරණීයන්ති වදාමි කියන මේ කියන්නේ සද්දානුසාරී ධර්මානුසාරී සද්දා විමුක්ත දිට්ඨිපත්ත කායසක්කේ කියන ප්‍රශ්නමක් කියනවා කීටාගිරි සූත්‍රයේ. ඒ උත්තමයන්ට අප්‍රමාදීව කළ යුක්තක් දේශනා කරනවා. ඒ කියන්නේ විවේක සෙනසුන් භජනය කරන්න, කල්යාණ මිත්‍රයාය සුරු කරන්න සහ ඉන්ද්‍රියන් මනාව පවත්වා ගැනීම, ඉන්ද්‍රිය සමතාවය කියන දේ පවත්තන්න කියලා ඒ අයට අවවාද කරනවා. ඉතින් ඒ නිසා ඒ අය අර මං කණිකේ කැස්සක් තියෙනවා කියන ඉස්සෙල්ලා හිතාගෙන තියෙ මට කැස්සක් තියෙන කියලා. එයා දැනගෙන හිටියම නෑ පිළිකාවක් තියෙන. මෙයාට දැන් වැටහීම තියෙනවා. වැටහීම තිබූ පමණින් පිළිකාව සනීප වෙනානේ එයාට අප්‍රමාදීව කළ යුත්තක් ඉස්සරහට තියෙනවා. හරි ඒ වගේ අදහසක් අරගන්න. තිරුවන් සරණයි.
තව පැහැදෙන මදි සාවිනාස ඇස අපිගේ ඇස ඇතිකල්ලි මේක මේ ඒක තව උදාහරණ මගින් තව පොඩ්ඩක් එකක් එක ඉන්ද්‍රියක් කරගෙන පොඩ්ඩක් පැහැදිලි කරනවා සාවිනාස ඇති මේ තියෙන එකක් අපි පාවිච්චි කරනවා කොහොමද නැත් කියන කොහොමද අපි හිතීම කරන්නේ සාවිනාස දැන් අපි මේක හරි මේ මේ කන්ෆියුසිං කම්ප්ලීට් අපි මේක මේකෙන් මේකෙන් අහලා මේක කරගන්නත් ඕනේ මේ මේ අපි අපි ප්‍රඥාව ඇති කරගෙන මේකෙන් ඉතර වෙන්නත් ඕනේ නමුත් මේ අහන එකත් අහන්න පාවිච්චි කරන මේකත් නැතයි කියලා හිතන්න.
ඔව්. දැන් මෙහෙම ගමු. දැන් අපි හිතමු මේ වගේ කාරණයක් මම උපමාවක් කනිදාසලුත් මේ පැත්තේ කතා කරා මේ වගේ ටිකක් විතර කාරණා ටිකක්. දුවේ හැමෝටම අදහසක් ඇති වෙන මම කියන්නම්ක පොඩි කාරණේ දැන් පෑනක් කියන කිව්වට පස්සේ පෑනක් වෙන්නේ පෑන මේසෙ උර තිබුණට පෑනක් වෙන්නේ නැහනේ
එහෙමයි
පෑන පෑනක් වෙන්නේ ලියද්දි
එහෙමයි
හරි මම ඉන්න තැනට ඈත කන්දක් පේනවා ඒක ඒ ඈත කන්ද බලන්නේ අපි හිතමු දුරේක්ෂයකින් කියලා. දුරේක්ෂයක් තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන් ඈත. දුරේක්ෂය දුරේක්ෂයක් වෙන්නේ පැත්තක තියලා තිබුණොත්ද බලද්දිද?
බලද්දි සාමි.
බලද්දි. හරි. බලද්දි බලද්දි දැන් මේසෙ උඩ මන් තියලා තියෙද්දි මට පේන්නේ ඒකේ අර ප්ලාස්ටික් ටිකක්, කාච ටිකක්, වීදුරු පටියක් ඔය වගේ දේවල්නේ. එතකොට බලන්නේ දුරේක්ෂය දුරේක්ෂය කියලා මේ ටිකක් භෞතික දෙයක්නේ ඒක ඒක පැත්ත ඒ කියන්නේ බැලීමට උපකාර වෙන දෙයනේ හැබැයි දුරේක්ෂය කියන්න බෑ වාහනය වාහනයක් වෙන්නේ පදවද්දි දුරේක්ෂය දුරේක්ෂයක් වෙන්නේ දුර බලද්දි පෑන පෑනක් වෙන්නේ ලියද්දි අන්න ඒ වගේ ඇත්තටම මේ ප්‍රායෝගිකව බලන්න මේ බලද්දි දැන් දුරේක්ෂයෙන් බලද්දි අර මේ මෙන්න මේකයි කියලා මේ බැලීමට දෙයක් හමු වෙනවද දුරේක්ෂය කියලා දෙයක් හමු වෙනවද අපිට කියලා හෙවති
ඒක පැහැදිලි නැහැ සම්මතසේ.
හරි. අපි දැන් දුරේක්ෂයේ ඇස් දෙකර තියලා බලද්දි ඈත ඈත බලද්දි බල දැන් දුරේක්ෂය වෙන්නේ අර කෑලි ටික දිහා බලන් ඉද්දීද දුරේක්ෂයෙන් බලද්දිද කියලා ඇහුවොත්.
දුරේක්ෂයෙන් බලද්දි.
බලද්දි දුරේක්ෂයෙන් බලද්දි. ඒතර බලද්දි තමයි දුරේක්ෂය වෙන්නේ නේ. දුරේක්ෂයෙන් බලද්දි කියන එකට වඩා ලස්සනයි. දුරේක්ෂයෙන් බලද්දිද වෙන්නේ බලද්දිද දුරේක්ෂණේ වෙන්නේ.
බලද්දි
අනේ වචනේ හරි හරි වටින තැනක් අපිට ලෝකයේ ගිහිලා තියෙන්නේ දුරේක්ෂයෙන් බලද්දි කියලා නේ යන්නේ එහෙම නේද ඔක කනි අනිත් පැත්ත හැරෙනවා බලද්දි දුරේක්ෂය වෙන්නේ
එහෙමද
නේ අපිට අපිට ගිහිලා තියෙන මොකද්ද දුරේක්ෂයෙන් බලද්දි කියලයි නෑ නෑ බලද්දි දුරේක්ෂය වෙන්නේ අන්න ලෝකය පැවැත්මට ගිහිලා තියෙන දුරේක්ෂයක් තියෙනවා ඒ දුරේක්ෂයෙන් තමයි බලන්නේ කියලා ගිහිල් එකක් ඇවිල්ලා තියෙනවා අර පැත්තක තියෙද්දි ඒකට තමයි අපි දුරේක්ෂය කියලා කියන්නේ ඒක අරගෙන බලනවා කියන එකක් අපිට ගිහිල්ලා තියෙන්නේ නෑ බලද්දි දුරේක්ෂය වෙන්නේ
කියන්නේ සම් බලද්දි ඇසක් වෙන්නේ
අන්න හරි අපි ඒක අපේ මේ පැත්තරෙදි අන්න දැන් උපමාව පොඩ්ඩක් අරගෙන යමු අපි ඔබ මේ මේ ඔයා කියපු තැන හරි කියපු තැන ඇත්තටම හරි නිවැරදි බලද්දි නම් දුරේක්ෂය වෙන්නේ බලයීම කියන සිද්ධියට දීපු ව්‍යවහාරයක් නමක් තමයි දුරේක්ෂය කියන්නේ අපේ පහසුවට බලද්දී බැලීම කියන එක මේ කියලා පෙන්වන්න පුළුවන්ද? උපමාව විතරක් මං අහන්නේ. අපි මේ ආයතනේ පැත්තට යමු හිමින් සැරේ. බලද්දී දැන් අපිට ලෝකෙ ගිහිලා තියෙන්නේ දුරේක්ෂයෙන් බලනවා කියලා. ඒක වැරදීනේ. දුරේ එතකොට අර මේසේ උඩ තියෙද්දිත් ඒක දුරේක්ෂය කියලා කියන එක කෑරි ටිකක්. අපි දැන් පදිද්දි නම් වාහනේ වෙන්නේ, ලියද්දි නම් පෑන වෙන්නේ, දුර බලද්දී දුරේක්ෂය වෙන්නේ. එතකොට බලද්දි මේ කියලා පෙන්වන්න පුළුවන්ද?
නෑ සෝරි.
නෑ. පෙන්නුවොත් පෙන්වන්න වෙන්නේ එක්ක මගේ ඇස් දෙක, එක්ක අර ඈත පේන කන්ද, එහෙම නැත්නම් අර උපකරණය. උපකරණයට අපි කියන්නේ නෑ නේ දුරේක්ෂය කියලා. බලද්දී දුරේක්ෂය වෙන්නේ.
එහෙම.
මේ කියලා කියන්න පුළුවන් නම් මේ කියලා කියන්නේ නිත්‍යයි. මේ කියලා කිව්වොත් අර කියලා කියන්නත් පුළුවන්. මේ කියලා කිව්වොත් මේ කියනකොටම ඒ එකත් එක්ක ඒක මේක කියලා කිව්වොත් ඒකත් එක දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. ඒක මේක කියලා දෙකක් පැවැත්මක් තියෙනවා. හැබැයි බලද්දි බැලීම කියන කාරණේදී සිද්ධියේදී බලද්දි බැලීම කියන සිද්ධියේදී මේ කියලා කියන්න බෑ. මේ කියලා කියන්න බෑ. නෑ කියන්නත් බෑ බලන නිසා. නේද? සත්‍යවාදීව බලද්දි බලන නිසා බැලීමක් නෑ කියන්නත් බෑ. එහෙම වුත් අපි අසත්‍යවාදී වෙනවා. ජීවිත අත්දැකීම කියන්නේ බැලීමක් නෑ කියන්නත් බෑ. අපි ඉස්සෙල්ලාම පිළිගන්නවා සත්‍යවාදීව බැලීමක් තියෙනවා. ඒක තමයි අපිට මුලින්ම එන අදහස. බලද්දි මොකද්ද කරන්නේ? බලද්දි නෑ, බැලීම නෑ කියන්නේ නෑ. එහෙම වුත් අපි අසත්‍යවාදී. හැබැයි තියෙනවනේ. එහෙනම් තියෙන එක පෙන්වන්න පුළුවන් වෙනවා. ලෝකේ නැති දෙයක් අපිට පෙන්වන්න බෑ. බලද්දි බැලීමක් තියෙනවා සත්‍යවාදීව. හැබැයි බලද්දි නම් දුරේක්ෂය වෙන්නේ. කෝ දුරේක්ෂය පෙන්වන්න කියන කියවොත් බලද්දි බැලීමේදී නම් දුරේක්ෂය කියන නම දාන්නේ. දැන් මේ සූඩ තිබුණට දුරේක්ෂය කෘත්‍ය වෙන්නේ නැහැනේ ක්‍රියා සංසිද්ධියේ ක්‍රියාව. බලද්දි බැලීම පෙන්වන්න කිව්වොත් කුමාර වාට පෙන්වන්නේ නේ කෝ උපකරණේ කෝ ඇහැ එක්ක කන්ද. ඒකට දුරේක්ෂය කියන්නේ. ආන්නේ වගේ ඇහැක් කියලා කියන්නේ, ඇස කියලා කියන්නේ බලද්දි. ඇස කියන්නේ බලද්දි. බලද්දි බැලීම කියලා කියන්නේ පේන්නේ නැහැ කියලා කියන්න බෑ. අපි යන්නේ මේ අද බලන්නේ අර බලද්දි බලන එහා පැත්තේ තියෙන එක හරි එක්ක මේ පැත්තේ මාංශ කියන්නේ මස්කුලියට හරි එහෙමනේ. බලද්දි ඇහැ වෙන්නේ නේ. දැන් අපිට බලද්දි තමයි ඇහැ වෙන්නේ. බලද්දි බැලීම කියන තැනට අපි ફોකස් කරොත්, නාභිගත කරොත් අන්න එතන යෙදීම මොකක්ද කියලා විචක්ෂණය කරොත් බලන්න පුළුවන්ද කියලා, ලං වෙන්න පුළුවන්ද කියලා.
ඉතින් සමහර ක්‍රියාවලිටි අර SI රූපය ඇහි විඥානේ තුනම එකතු වුණාට පස්සේ එහෙම දුරට වුණාට පස්සේ දැන් මේ ක්‍රියාවලි මේ ප්‍රොසෙස් එකේදී මේ තින සංගති පස්සෝ වෙනකොට ස්වාමීන් වහන්සේ
එතන වැරදි කුමාර. එතනදී උගන්වන්නේ ඇහැ ගැන නෙවෙයි පස්සය ගැන උගන්වන්නේ.
ආ ඒක ආයතන ඉහාට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නේද?
ඔව්. ඔය ඇස ඊට පස්සේ රූපය, ඇස දැන ගැනීම, ඔය තුනේ එකතු වීමට තමයි පස්සය නැත්නම් යෙදීම කියලා කියන්නේ. ඒක අර කරුණු තුනක එක්ක යාමකට තමයි එතනදී ඔය පස්සය කියලා කියන්නේ. ඒක වෙනම පරයයක්. බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කරනවා ඇස පිරිසිඳ දැක්කත් ඈතර වෙනවා, රූප පිරිසිඳ දැක්කත් ඈතර වෙනවා. ඇසේ විඤ්ඤා චක්කු විඤ්ඤාණය කියන්නේ ඇස දැන ගැනීම. ඇසේ දැන ගැනීම පිරිසිඳ දැක්කත් ඈතර වෙනවා. ඔය පිළිබඳව සඳහන් වෙන සූත්‍ර මේ ගොඩාක් සූත්‍රවල ඔය ඔක්කාන්ති සංයුත්තේ තියෙන සූත්‍ර වෙන වෙනම තියෙනවා. ඊට පස්සේ උපාද සංයුත්තේ සංයුතනිකාය තුනේ වෙන වෙනම තියෙනවා. අර අතෙන්ද කියන්නේ ඇස ගැන නෙවෙයි. එතෙන්ද කියන්නේ පස්සය ගැන. පස්සෙ නැත්නම් යෙදීම.
දැන් අපි කතා කරන ස්වාමීන් වහන්සේ දැන් අපි කොතනද මේක නවත්වීමක් කරන්න බෑනේ මගදී. ඒ ඔක්කොම ක්වික්ලි කියන්නේ මේ අර මේ කොච්චර වේගයෙන් වෙනවද කිව්වොත් ඔක්කොම වෙලා ඉවරයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි කතා කරන කොටස කොහොමද නවත්තන්නේ කොතනින්ද නවතින්නේ අර ප්‍රොසෙස් එක වෙලා ඉවරයිනේ මේ පුදුම වේගකින් මේ ඔක්කොම වෙනවනේ ටිටි ටිටි ගාලා
මෙහෙමයි එතනදී දැන් අපි එක සැරේටම මේක එහෙමම වෙනවා කියලා එහෙම කියන්න බෑ අපි මූලික වශයෙන් මේක මේ මේක වෙන දිගින් දිගට විචක්ෂණය කරන්න ඕන ඒ කියන්නේ මේ දැන් අපි දැන් මේ අපි දැන් පොඩි අදහසක් කතා කරගෙන ආවනේ
එහෙමයි
ඔව් දැන් ඇස කියන්නේ පෙනෙද්දි කියලා එතෙන්දි අන්න එතෙන්ට අපි මූලික වශයෙන් මේ කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරමින් දැන් වා හොයනවනේ ගොඩක් දේ හොයන ඒ යම් වැටහීම් වෙනෝනේ වැටහීම් සහගත ස්වභාවයන් ඒ වැටහීම් සහගත ස්වභාවයන් එද්දි ඒ කියන්නේ එක පැත්තකින් අපි වැටහීම තීව්‍ර කර ගන්නවා. ඒ වැටහීම තීව්‍ර කරගෙන මූලික වශයෙන් අපි මේ පුරුදු පුහුණු වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේ අපි අර මූල අපි චූටි කාලේ පුංචි කාලේ මොකද කරන්නේ? මේ බයිසිකල් පදින්න පුරුදු වෙනකොට මුලින්ම කරන්නේ කවුරු හරි තියාගෙන යනකොට බයිසිකලේ යනවා. ඉතින් අපි හා සයිකල් මට දවසක බයිසිකලේ පදින්නේ. ඉතින් මම පොඩිම කාලේ මොකද්ද කරන්නේ ඉතින් බයිසිකලේ අරගෙන අරනේ යන්තම් හැන්ඩල් එකකින් අල්ලගෙන තල්ලු කරගෙන යනවා ඊට පස්සේ මොකද්ද කරන්නේ එක අතක්කින් අල්ලගෙන කිහිල්ල එකනේ මතකයිනේ යටින් දාලා පදිනවා මුලින්
එහෙමයි
ඒ බයිසිකලේම තමයි හැබැයි යටින් දාලා පදිනවා කියන්නේ උඩින් දාන එක නෙමෙයි හැබැයි කකුල් දික් වෙනකන් ඉතින් යටින් දාලා පදින්න වෙනවනේ කකුල් දික නැහැනේ උඩින් දාගෙන වැටෙනවනේ
එනවා.
ඉතින් දවසක් එනවා උඩින් දාලා පදින. හැබැයි එතකල් යටින් දාලා පදින්න ඕන. බැරි නම් තල්ලු කරගෙන හරි යන්න ඕන. බැරි නම් නැගලා හරි කවුරු හරි තියන් යනකොට හරි යන්න ඕන.
සාමිනා දැන් උදාහරණයකදී අපි සිවුර දැන් අපි සිවුර දැක්කා සාමිනා ආසේගේ. සිවුරක් හරි යක පාටක් හරි. එතකොට අපිට පාටේ නවතින්නේ නැහැනේ. අපි එතනින් යහට කියලා මේක එතනින් යහට අනිත්‍යක වෙනවනේ සාමිනා ටිටි වේගෙන්. ඒ කියන්නේ බුදු පිළිම වහන්සේ නමක් කර ඒක දැක්කත් මේක අපි එතනින් එහාට වෙනවන සමය නේද පාට ටික විතරක් දැකලා නවතින්නේ නැහැ නේද සග්ගල්
ඉවර
වෙන්නේ නැහැ
නේද සමය නෑ නෑ එහෙම ඉවර වෙන්නේ නැහැ කුමාර ඒකට තමයි දැන් ඒකට තමයි අර දැන් අපි හිතමු ඔය වැටහීමක් එක්ක අපි හිතමු වැටහීමක් ඇති වුණා කියලා ඒක අපි නිතර ඒ අර වචනයක් භාග්‍යතුන් වහන්සේ දෙනවා භාවිතා බහුලී කතා කියලා දෙනවා භාවිතා බහුලී කතා අපි ඔකේ සමහර අය තීව්‍ර නූණක් තීව්‍ර ප්‍රඥාවක් තියෙන අය ඉන්නවා ඒ අයිට මේක ටස් ගාලා අහුවෙනවා තීව්‍ර හැකියාවක් එයාලගේ ජීවිතය ගැන හොය තීව්‍ර හැකියාවක් ඉතින් අපි ඒ තීව්‍ර හැකියාව ඒක හැකියාව මත තමයි ඒක මේ පුජ්‍යල හැකියාව බලපානවා එතනට. ඒකනේ අර භාග්‍යතුන් වහන්සේ පුජ්‍යනේ හතර දෙනේ කියන්නේ උග්ගටිතඤ්ඤ. සමහර අය ඉන්නවලු හරිය ඉක්මනට තේරෙනවා. කොහොම ඉක්මනට? සමහර අය ඉන්නවා විපති ටිකක් විස්තර කරලා දෙන්න ඕන.
එහෙමයි.
ඊට පස්සේ සමහර අය ඉන්නෝ නෙය ගොඩාක් විස්තර කරලා දෙන්න. සමහර අය කිව්වට වඩා නේ පදය අල්ලගෙන ඒක උතුම් කරගෙන ඉන්නවා. ඉතින් අර ඒකට ඒ කියන්නේ ඒ එතෙන්දි හැකියාව දැන් අපි ඒක හරියට දැන් මට ගණිත ගැටලුවක් තියෙනවා නම් ගුරුවරයාගේ පැත්තෙන් නිවරදිව සූත්‍රය කියලා දෙනවා ආදේශ කළ යුතු. ඒ වගේම මම ඒක කටපාඩම් කරගන්නත් ඕන ඒක ලියාගන්නත් ඕන මතක තියාගන්නත් ඕන. හැබැයි ඒ විසඳීමේ හැකියාව කියන දේ ගුරුවරයාට දෙන්න බෑ. ඒක අපේ පැත්තේ හැකියාවක්. ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ තුම් හේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. තුම් ඒ කියන්නේ සාමාන්‍ය පාළි වචෙන් තුම් හේහි කිච්ඡං ආතප්පං. නුඹලා වීරිය කළ යුතුයි. නුඹලා වීරිය කළ යුතුයි. මග්ගා අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේ පාර පෙන්වන එක විතරයි කරන්නේ. ඒ කියන්නේ නුඹලා වීරිය කළ යුතුයි. ඒ හැකියාව ඒක ඉතින් අපේ පැත්තේ වැඩක්. අර දෙකම එන්න ඕන අපේ හැකියාව තිබුණට මදි. ගුරුවරයා කියද්දි අඩුත් නැතුව වැඩිත් නොකොට වෙනස් දනකොට පිරිසිදු අහගන්නත් ඕන මතක තියාගන්නකොට අඩුත් නැතුව වැඩිත්නකොට වෙනස් දෙනකොට කිව් ආකාරයටම මතක තියාගන්නත් ඕන. ඒක ඒ විදිහටම ගණිත ගැටලුවට ආදේශ කරන්නත් ඕන. ඒ හැකියාව තමන්ගේ පැත්තේ.
ඒකට ගොඩක් හුදකලා වෙලා විවේකීව අනුගත වෙලා ඒක නුවණින් විමසන්න ඕන ස්වාමීන් වහන්සේ. නිතර නිතර නැත්තම් අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක හරි අඩුයි කාලේ ඒ වෙනින්.
දෛනික ජීවිතයේ කටයුතු කරද්දී දැන් රැකියාවේ කටයුතු කරද්දී අපිට මේ භාවිතා බහුලී කතා කියලා වචන දෙකක් සඳහන් කරනවා. භාවිත කරන්න බොහෝ සෙයින් කරන්න කියලා කියනවා. එක දෙයක් තමයි කුමාර මේ ඕක මුලදී අමාරුවෙන් ආයාසයෙන් පටන් ගන්නකොට මේ පස්සේ මොකද වෙන්නේ? ඒක මේ පොඩ්ඩක් මේ හුරු ගතියක් එන්න පටන් ගන්නවා. අර හුරුව විචක්ෂණයට උදව් කරනවා. අපි කියමු ඕකට නිකන් අපි සිහියක් පවත්වනවා කියලා. සිහියක් පවත්වනකොට විචක්ෂණයට උදව් කරනවා. විචක්ෂණය කරනකොට සිහියට උදව් කරනවා. ඕක හරි එකට එකක් නේ යාළුවෝ දෙන්නේ. කරට අත දාගන්න ගතියක් තියෙන්නේ. ඒක ක්‍රමිකව. ඉතින් ඇත්තටම කියන්නේ අපි හිතමු දැක්මකින්ම යුක්තයි නම් ඒකයි අර භාග්‍යතුන් වහන්සේ කීටාගිරි සූත්‍රයේදී අප්‍රමාදේන කරණීයන්ති වාදාමි, අප්‍රමාදීව කළ යුතු දේවල් තියෙන කාටද? සද්ධානුසාරේ, ධම්මානුසාරේ, සද්ධා විමුක්තය, කායසක්කේ, දිට්ඨිපත්ත හෝ පස් දෙනෙක් කියලා කියන්නේ පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රයා ඉසුරු කරන්නේ. විතර පෝෂණය ප්‍රතිපෝෂණයක් ගන්න. ඒ වගේම විවේක සෙනසුන් ඇසුරු කරන මේ කියන්නේ සේනාසන වලට කියලා පැත්තකට වෙලා ඉන්න කියන එක නෙමෙයි. Tamanṭa viveka labenne arama seenasane eka inna puluwanna lesi ettatama. Karana kene kuta habai karana kene kuta ඊට පස්සේ අර මේක නිතර නිතර ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ඒක සතියේ මුල් කරගෙන තුලණය කරගෙන යන ක්‍රමවේදයකුත් තියෙනවා. අන්න ඒ ටික කරගෙන යන්න කියලා කලින් කලට කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරගෙන ඔය තුනම කරන්න ඕන දැක්මකින් යුක්ත කෙනෙක්. හැබැයි ඒ දැක්මකින් යුක්ත නොවුනත් පුරුදු පුහුණු කරන කෙනෙක් වුණා, ඒ කියන්නේ උඩින් දාලම පදින්න ඕනේ, තල්ලු කරගෙන යන කෙනා වුණත් ඒ බයිසිකලෙම තමයි තල්ලු කරන් යන්න ඕන.
හැබැයි
එයා බයිසිකලයක් තමයි තල්ලු කරන් යන්න ඕන. මේ වෙනේව කරලා හරියන්නේ නැහැ බයිසිකල් පදිනවා නම්.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කාරණ තියෙනවා මංසලා එකක් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ දැන් මෙතන ඇතිකල්ලි කියන එක මේ ගම්මේ වන්නේ අර කියන්නේ ප්‍රත්‍යයෙන් කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් බව නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ තියෙනවා කියන එක නෙමෙයි, නැහැ කියන එක නෙවෙයි. කියන්නේ ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍ය බුදුපෙරණන් වහන්සේ විදහ දැක්වීමක් නේද එතනින් පෙන්눔 කරන්නේ කියලා ඔබ වහන්සේගෙන් අහන්න කැමති ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හරි, තෙරුවන් සරණයි. මෑණියන්ගේ අදහස් දැක්වීම හරි වටිනවා. මෙතන ප්‍රත්‍යං උපන් ස්වභාවය ගැන තමයි කතා කරන්නේ. ඇති කල්හි කියලා කියන්නේ ප්‍රත්‍යං උපන් ස්වභාවය. දැන් අපි පොඩි අදහසක් ගියොත් අර දැන් නන්දකෝවද සූත්‍රයට වගේ තැනකට ගියොත් ඒකේ අර මෙහෙණින් වහන්සේලාට නන්දක සායනන්සේ ඒ දේශනාව කරන්නේ ඒකේ හරි ඒ ලස්සන වචනයක් තියෙනවා ජායතෝ කියලා වචනය. මෑණියන්ට පුළුවන් වුණොත් බලන්න, බලලා ඇති බොහෝ දුරට මම හිතන්නේ ජායතෝ කියලා වචනයක් තියෙනවා. මේ පහුගිය දවසක ඒ වචනේ නිකන් කියවද්දී හරි උතුරායන සතුටක් ඇති වුණා නිකන් අමුතු. දැල්වෙද්දී කියලා ජායතෝ, දැල්වෙද්දී කියලා, දැල්වෙද්දී. අපි ඔය කද්දි, බොද්දි, යද්දි, ගච්ඡන්තෝ, අස්සසන්තෝ වගේ දැල් වෙද්දි ජායතෝ, දැල් වෙද්දි. දැන් දැල් වෙද්දි තෙල් තිර සිල නිසා නේද ආලෝකය හටගන්නේ?
එහෙමයි සම්මස.
අනේ, ඒතොර දැන් දැන් බෝතලේ හෝ පහනේ නොදැල්වෙච්ච තෙල් බිඳුවක් හරි තියෙනවා නම් තෙල් කියලා කියන්න බෑනේ නේද මෙහෙණින් අංස? දැල්වෙද්දි තමයි තෙල් කියලා කියන්නේ. දැන් අපිටම පහනක් අරගෙන පහනට තිරෙත් දාලා තෙලුත් වත් කරා කියලා ඒකට පහනක් කියලා කියන්න පුළුවන්ද?
බැස් සමහන් අංස.
නිවුණට පස්සේ නිවුණට පස්සේ පහන කියන්න පුළුවන්ද?
බැස් සමහන් අංස.
බැ. දැල්වෙද්දි තමයි තෙල් කියන වචනේ. දැන් අපි අර කලින් කිව්වේ දුරේක්ෂයේ කතාව. බලද්දී දුරේක්ෂය වගේ දැල්වෙද්දී තෙල්. දැල්වෙද්දී තිරේ. පැකට් එකේ තියෙන එකට තිරේ කියන්නේ නැහැ. ඒක රෙදි කෑල්ලක් මොකක් හරි. දැල්වෙද්දී තිරේ. දැල්වෙද්දී සිල. මේ දැල්ල. ඔය තුනම නිසා නේද පෙර පසු කතාවකින් තොරව ආලෝකය හටගන්නේ?
එහෙමයි.
අන්න දැල්වෙද්දි තෙල්, දැල්වෙද්දි තිර, දැල්වෙද්දි සිල නිසා හටගන්නවා මොකද්ද? ආලෝකය. එතකොට ආලෝකයට කියන්න වෙන්නේ එයා ආලෝකය තනියෙන් හටගත්ත කියලාද නිසා හටගත්ත කියලාද කියන වෙන්නේ?
නිසා හටගත්ත කියලා.
නිසා හටගත්ත. හරි. ඒ නිසා හටගත්ත තෙල් හරි තිර හරි සිල හරි මේ කියලා පෙන්වන්න පුළුවද්ද? ජායතෝ දැල්වෙද්දි. හරි. එහෙමනම් අපිට ආලෝකයේ නිත්‍යයි ආලෝකයට මේ කියලා පෙන්වන්න බැරි නම් කියන වෙන්නේ ප්‍රත්‍ය ස්වභාවයක් නම් ඒකට කියන වෙන්නේ නිත්‍යයි කියලාද අනිත්‍යයි කියලාද?
අනිත්‍යයි කියලා සන්නස.
එහෙනම් ඒ ප්‍රත්‍යෙන් උපන්නම් ඒකට භව්‍යත්වයක් ස්ථිර බවක් නැත්නම් එහෙනම් ඒක සංස්කාර ස්වභාවයක්. ඇති කල්හි තෙල් තිර සිල ඇති කල්හි ආලෝකය පඤ්ඤායිති පැනවේ. ආන්න ඒ වගේ තමයි ඇස ඇති කල්හි ඇස මනාව යෙදීම නිසා උපදිනවා ඇතුළත ආධ්‍යාත්මී සැප දුක්. එහෙනම් ඒ සැප දුක් කියලා කියන්නේ ප්‍රත්‍යං උපන් ස්වභාවයක්. ඔය ඇස පැත්තෙන් ගත්තත් සැප දුක් පැත්තෙන් ගත්තත් ඒ විදිහට ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ පැහැදිලි නෑ. මේ සිග්නල් වුණා හරි ප්‍රශ්නයක් වෙන්න ඕන.
සරණයි සමිනාස. දැන් හොන ඇති.
දැන් පැහැදිලිය.
සමිනාස මෙතන බුදු පියාණන් වහන්සේ ඇස ඇති කල්හි ඇස මනාව යෙදීම නිසා ආධ්‍යාත්මයේ සැප දුක උපදී කියනවනේ. එතකොට මට ඒක හිතුනේ ඇයි මේ මනාව කියන වචනයයි ආධ්‍යාත්මයේ කියන වචනයයි යෙදුවයි. ඒ කියන්නේ එහෙම දැම්මේ කියලා. මොකද බුදු පියාණන් වහන්සේ අනවශ්‍ය විදියට වචන භාවිත කරන්නේ නැහැනේ. එතකොට දැන් මෙතන ඇසයි යෙදීම නිසා සැප දුක උපදී කියන්නේ නැතුව ඇස මනාව යෙදීම නිසා ආධ්‍යාත්මයේ සැප දුක උපදී කියනවනේ. එතකොට ඇත්තටම දැන් ආධ්‍යාත්මයේම නිති සැප දුක උපදීන්නේ. එතකොට ඇයි මේ වචන දෙකෙන් මොකද්ද වැඩිපුර විදහා දක්වන්නේ කියන එක මට හිතෙන්නේ මම හිතන පරාසයෙන් එහා ගිය දෙයක් ඇති කියලා. ඒක මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අනේ කරුණාවෙන් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. චක්කු සම්පස්ස පච්චය කියනකොට චක්කු ඇස සං කියන්නේ මනාව, පස්ස කියන්නේ යෙදීම, පච්චය කියන්නේ නිසා. එතකොට ඇත්තටම මේ ඇස දැන් මෙහෙම ගත්තොත් මේ නියනේ මේ දැන් පෙනීම කියන දෙයට සංකල්ප එකතු වෙච්ච නිසා පෙනීම මනාව පෙනීමට සංකල්ප එකතු වුණොතින් පෙනීම මනාව යෙදුනා කියලා කියන්න පුළුවන්ද?
බෑ ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම එක දැකලා නැහැ.
නෑ අන් පෙනීමට සංකල්ප එකතු කරගෙන දෙයක් හදාගත්තොතින් පෙනීම දූෂ්‍ය වෙලා පෙනීම කවලං වෙලා පෙනීම කියලා මේ ඒක පෙනීම මනා ඇස කියන්නේ පෙනීමත් එක්කනේ පෙනීම කියන කෘත්‍යයත් එක්කනේ. ඒතර පෙනීම කියන පෙනීම පෙනීමක්ම වෙනවනම් ඒ කියන්නේ එක කියන්නේ ඇස මනාවම යෙදුනනම් සංකල්ප කවලං වෙන්නේ නැතිව අන්න එතකොට සම්පස්සකිර කියන්නේ ඇස මනාව යෙදුනනම් ඒ යෙදීම නිසානම් ආධ්‍යාත්මී හටගන්නේ. ආධ්‍යාත්මී කියන්නේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන මෑණියනේ මේ ආධ්‍යාත්මික ගවේෂණයක්ද බාහිර ගවේෂණයක්ද?
ආධ්‍යාත්මික ගවේෂණයක්.
ආධ්‍යාත්මික ගවේෂණයන්නේ ආධ්‍යාත්මය හොයනකොට බාහිරක් හොයන්න ඕන දමුතුවෙන්
නෑ සමිනාස.
ඔව් මෑණියන්ට මතක ඇති බොහෝ දුරට මහා හත්තිපදෝපම සූත්‍රය ධාතු විභංග වගේ සූත්‍රවල පටවිය විස්තර කරද්දී ආධ්‍යාත්මික විස්තර කරාට පස්සේ බාහිර ගැන කතා කරන්න ඕනිද?
නෑ සයින්ස් ඕනේ.
හරි. අර ලොකු සයින්ස් කියලා තියෙනවා මේ හරි පුදුම කියමනක් ඒක. යකඩ වලට ගුල්ල ගැහුවොතින් හාල් මල්ලගෙන තියා බලන්න ඕනිද?
නෑ සයින්ස් ඕනේ වනේ.
නෑ නේ යකඩ වලට ගුල්ලෝ ගහලා තියෙනවා නම් හාල් මල්ල දිහා බලන්නේ නැතු වේටි කරන්න ඕනේ. එහෙමනම් ඇස කියන දේ පිරිසිඳ දැක්ක තැන සෝ පරිණිමස මානෝ කළොත් ඇස ඒවන් පජානාති මෙසේ දැනගනි. එතකොට ආධ්‍යාත්මික සැප දුක් කියන කාරණාවල් එහෙම තියෙද්දි බාහිරක් පැත්තකට කතාවක් මේ දෙන්නේ නැහැ. ඒ නිසා මම ඉදිරිපත් කරපු අදහස් හරි වටිනවා. ඇයි මනාව යෙදিলা තියෙන්නේ? මනාවම යෙදුනනම් එහෙනම් ඇයි මනාව යෙදෙන්නවා කියලා කියන්නේ ඇයි කියලා නේ. එහෙනම් මනාව නොයෙදෙන්නේ ඇයි? නොයෙදෙන්නේ මොනවා හරි අපේ දේවල් ටිකක්
එකතුම නිසා. හරියට පිරිසිඳෙන්න දැක්ක නිසා.
අන්න හරි. ඇස මනාව යෙදීම නිසාවෙන් ආධ්‍යාත්මී සැපදු හට ගන්න. එතකොට ආධ්‍යාත්මී බාහිර නෙවෙයි නේ වෙනකොට. ඒ කියන්නේ ඇසක් කියලා ආපු තැනම ඇසක් කියන අපිට වෙච්ච තැනම ආධ්‍යාත්මී ආයි පිටින්නේ එතනම සැප දුක් එක්ක සැප එක්ක දුක් උපදිනෝනේ. හැබැයි ඇසක් කියලාගේ ඇසක් පැන වෙච්ච තැන හැබැයි පැනවීමේ බොරුව දැක්ක තැනම නූපජ්ජති උපදීනේ නැහැ කියලා කියන ආධ්‍යාත්මී සැප දුක් දෙක. අන්න සතිපැත්තයි අසතිපැත්තයි ඒක සමුදය. ඒ කියන්නේ මේක විචක්ෂණීය කරගෙන යනකොට සමුදය බලනවා. ඒ සමුදය දකින්න තැනම යංකින්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියන්නේ එතනම නිරෝධයත් සාක්ෂාත් වෙනවා. ඒකට සමුදය මේ සංස්කාර ස්වභාවය අවිද්‍යාවපත්තෙන් හටගැනීම පත්‍යුප්පන්න ස්වභාවය දකින තැන විචක්ෂණය වෙන තැන සමුදය නිරෝධය කියන දේ කච්චානගුත්ත සූත්‍රයේ වගේ අර සමුදය දකිද්දි හට ගැනීම දකිද්දි ලෝකේ නැත කියලා යමක් වේද ඒකට ඉඩක් නැතිනෝ. නිරෝධය දකිද්දි ලෝකේ ඇත කියලා යමක් වේද ඇත නැත කියන අන්ත දෙක ඉක්ම වෙනෝ. ඇත නැත අන්තවලට තැනක් ලැබෙන්නේ මේ අනුපස්සනාව සිද්ධ වෙද්දි.
මේ ඔක්කොම වචන බුදුරණවහන්සේ මේ ධර්මය අවබෝධ කරන්න ඉස්සෙල්ලා මේ ඔය මේ පටිච්චසමුප්පාදය පංචඋපාදානස්කන්ධය ඇස්ස ස්පර්ශය මේ වචන බුදුරණ වහන්සේනේ පැනවේ අපිට අවබෝධ කරගැනීම සඳහා බුදුරණ වහන්සේ අවබෝධ කරගන්න වෙලාව මේ වගේ දෙයක් නැහැනේ ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද පංචඋපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන ඒවා ඒක එකක් ස්වාමීන් වහන්සේ දෙවැනි එක තමයි මේ අපි හරි මොන හරි දකින්නකොට අපි ලුණු ටිකක් කටේ ගෑවෙනකොට සාසීනි මේවා කටේ ගෑවෙන අපිට හැඟීමක් දැනෙනවානේ මේ වචන වලට පෙරලන්නේ නැතුව ඒ හැඟීම එතකොට ඇති වෙන්නේ යම්කිසි හේතුවක් හින්දා ඊට පස්සේ හේතුව නැති වෙනකොට නැති වෙන විදිහට දැක්කොත් මේක මේ ගැලවෙන්න හිතන්න පුළුවන් විදිහක් කියලා ස්වාමීන් වහන්සේගේ ඉගෙන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් හිතනවා.
හරි. අපි හිතමු දැන් දිවේ මොන හරි සීනි හරි දැන් කරකියු ලුණු වගේ මොන හරි જાතියක් නේද?
එහෙමයි සර්.
හරි. අපි හිතමු රසක් නේ දැනෙන්නේ අපිට නේද?
එහෙමයි. ඒක හැඟීමක් විතරක් විදිහට අරන් නවත්තන්ද? ඒ කියන්නේ අපි වචන වලට පෙරලනවා ඊට පස්සේ අරක මේක සොයනස ඊට පස්සේ
දැන් අපි තුමු සීනි හරි මොන හරි රසයක් දැනෙද්දී ඒ රසය කියන තැනට විතරක් කේන්ද්‍රගත වෙලා ફોકસ කරලා දැන් රස ගැන නෙවෙයි එහෙම නැත්නම් රස පිළිබඳව නෙවෙයි දවසක් මේ අපි අපේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් විහාරන්නට වැඩ පිළිවෙලාක අගම ස්වාමීන් වහන්සේ නමක් හිතවත් උන්වහන්සේට මේ විහිළුවට වගේ ඉන්න ගමන් මම කිව්ව මේ මම පොඩි කාරණයක් කියන පොඩි උදව්වක් කරන්න පුළුවන් ද විස්තරයක් කතා කරලා ඉඳිද්දි මම කිව්ව මේ රසය පොතකුයි පෑන විදිහට ලියලා දෙන්න කියලා. හැබැයි රසය ගැන හෝ රසය පිළිබඳව මේ නෙවෙයි අපි දන්න දේවල් මේ රසය ලියන්න කියන කිව්වා. දැන් මම ටික වෙලාවක් ලියලා මේ පොතේ වෙනයි පැත්තකින් තියෙන මොහොම කොහොමද ඔය රසය ලියන්නේ? හරි. එතකොට රසය ලියන්න බෑනේ. රසය ගැන ඕන තරම් පොත පිරෙන්න ලියන්න පුළුවන් නේ. ඒ කියන්නේ සීනිය මතකේ ඉඳලා විස්තර ලියන්න පුළුවන් එතකොට අමාත්‍යංශවල ඉඳලා සේවනකල සැල්ලු අත්ත ගැන ඕයෝ වගේ නේ උක්ව ගාව ගැන ඕන තරම් ලියන්න පුළුවන් රස වර්ග ගැන නේ රසය ලියන්න කියන්නේ අනේ රසය තමයි අපේ මේ ආධ්‍යාත්මික කාරණය
අනේ
ඒකට අපි වචනය දාමු සිද්ධිය එනත යෙදීම කියන වචනේ අන්නතට යොදාගමු. යෙදී. අන්න ඒ යෙදීම මොකක් යෙදීම නෑ නොකියා ඒ යෙදීමම හොයනකොට මේ කියලා රසයට ලං වෙන්න පුළුවන්ද?
බෑ.
අපි ඇත්තටම රසයට අපේ මුඛාවක් හරි දන්න එකක් ඉට්ටු කරන්න වෙනව නේද ඇත්තටම?
එහෙමයි.
අර රසයටම අවධානය යොමු කළොත්ින් එතන මේ කියන අපිට ඇත්තටම ලං වෙන්න පුළුවන්ද?
බෑ සන්න.
බෑ. ඒ කියන්නේ රසය නැහැ කියන එකද?
නෑ. රසය තියෙනවා.
රසය තියෙනවා. හැබැයි තියෙන රසය මොකක්ද කියන අපිට විග්‍රහ කරන්න බෑ.
එහෙමයි.
අපි විග්‍රහයක් දෙනවා නම් නිර්වචනයක් දෙනවා නම් දෙන්නේ වෙන මොකක් හරි ඈඳගෙන අපි හිතමු රසය ඇති වෙන්නේ දිව නිසා කියලා අන්න ඊළඟට දිව කියන හේතුව නිසා කියලා කියමු අපි මම මේ නිකන් හිතර දාන්න ඊට පස්සේ අපි දිව කියන්නේ මොකක්ද කියලා හොයන්න ඕන දිව කියලා කියන්නේ එතකොට දැනීමත් එක්කනම් දැනෙන දැනෙද්දි නම් දිව වෙන්නේ දිවට දැනෙනවාද දැන් හැමතිස්සෙම අනිත් පැත්ත බලන්නේ දැන් හොඳයි දිවට දැනෙනවා නෙවෙයි දැනෙන නිසායි දිව වෙන්නේ
එහෙමයි
නේද නැගෙනහිර වෙන්නේ ඇයි ඉර නැගෙන නිසයි නැගෙන ඉර. මිසක නැගෙන හිරෙන් ඉර නැගෙනවා නෙවෙයි.
අර බලද්දී ටෙලස්කෝප් එක වෙන්නේ රිසෙල් අපි කතා කරේ
ඒක. අන්න හරි. දිවක් වෙන්නේ කොහොමද? දැනෙද්දි. දැනෙද්දි දැනීම හොයනවා. අපි හිතමු මොකක් හරි දෙයක් වෙන්නේ කුමාර. අපි හිතමු දැන් මැරෙනවා කියලා. දැන් මැරෙනවා කියන්නේ මොකක්ද? මැරෙනවා කියන්නේ ඩෙඩ් බොඩි එකකටද තාම ජීවත් වෙන කෙනාටද?
කියන්නේ බෑ.
මල සිරුරටද දේහයටද මැරෙනවා කියන්නේ තාම පණ අදිමින් ජීවත් වෙන රෝගියෙක් හරි කවුරු හරි කියන්නේ. ඒතකොට ජීවත් වෙනවා නෙමෙයි කියන්නේ.
පණ අදිනෙක් කියනවාද තමයි.
එයා ජීවත් වෙනවා නේ. ඒතකොට එයාට මැරෙනවා කියන්න බෑනේ.
නම මැරෙන කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් එයාට විතරයි.
ඒත් බෑනේ කොහොමද? ඔව්. ඒතකොට මැරෙනවා කියන වචනේ පාවිච්චි කරන්න බෑනේ. එයා ජීවත් වෙනවා නේ.
දෙන්නට බෑ සල්.
මැරෙන්නේ නැද්ද එතකොට?
මැරෙනවා.
මොකද්ද මැරෙනවා කියන්නේ?
අර රසේ වගේ තමයි සල්.
හරි. දැන් ඕන දැන් මැරෙන්න හේතුව මොකද්ද කියලා ගියා. දැන් ඕන ඕකට හේතුව හොයාගෙන ඔය හැව්වේ හේතුව මොකද්ද කියලා? මැරෙන්නේ උපදින නිසානේ.
එහෙම.
හරි. ඉපදීම කියන්නේ තාම නොඉපදිච්ච දරුවටද ඉවතිච්ච දරුවටද?
ඉපදිච්ච දරුවට.
ඒ ඉපදුණු දරුවනේ.
එහෙම දරුවා එහෙමයි.
මම ඇත්තටම ඇහුවේ ඉපදෙනවා කියන්නේ මොකද්ද? ඉපදීම නැත්නම් ඉපදෙනවා කියන්නේ මොකද්ද?
අර මරණය වගේම තමයි සාරු.
අන්න දැන් කියවනේ දැන් හේතුව බැලුවනේ දැන් මරණයට හේතුව ඉපදීම නම් ඉපදීම නිත් එකක් වෙන්න පුළුවන්ද එතකොට? මරණය මොකද කියලා ඊට පස්සේ නෑ කියන්නේ නැතුව නමුත් ලං වෙන්න බෑනේ. හරි මේක හේතුව මැරෙන්න හේතුව මැරෙන්න ඉපදිච්ච නිසානේ. හරි ඉපදීමට ගියුර පස්සේ ඉපදීම මේ කියලා කියන්න පුළුවන්ද?
බෑ සාරු.
හරි ඉපදින්නේ ඇයි? අපි කියමු පැවැත්ම නිසා කියලා. දැන් භවපච්චයා ජාති එහෙමනේ කියන්නේ.
එහෙමයි.
පැවැත්ම කියලා කියන්නේ පවතිනවා. පවතින දේවල් නෙවෙයි.
පවතිනවා.
පැවැත්ම නැත්තම් පවතිනවා. ඒක හෙව්වත් අර විදියම තමයි. මුලට හොමු ගිහිලා බලනට අවිජ්ජාපච්චය. නොදන්න නිසා. හොයපු නැති නිසා. දෙයක් පැත්තකට ගිහිල්ලා ඉන්න අපි. දැන් අපි යන්නේ මරණය කියලා එක්කෝ මල සිරුරට එහෙම නැත්නම් තාම මැරිච්ච නැති කෙනාට. මැරෙනවා කියන්නේ?
එහෙම.
මැරෙන්නේ නැහැ කියන්න බෑ. මොකද මිනිස්සු මැරෙනවනේ. බලන්න ඕක ඔහොමම කුමාර වාග්යතුනාට දීලා තියෙනවා ලස්සනට. ඉපදීම කියන්නේ යා තේසං තේසං සත්තානං සම්මා සම්මා සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුභාව ඔන්න ඔය විදිහට ලස්සනට ඔන්න ඔය ක්‍රියා සිද්ධිය බලන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මහණෙනි මරණය? චුත්ති චවනතා වේදෝ ඔය විදිහට කන්දානම් වේදෝ කලේබරස නික්කේපෝ ලස්සනට කියලා තියෙනවා මරණය ගැන භාග්‍යවතුන් වහන්සේ සූත්‍රයේ තුරදී මූලික බුද්ධ වචනේ.
මට තේරෙන සම්බන්ධ මේ අපි සාමාන්‍ය ලෞකික කෙනෙක් ධර්මයේ හදාරනකොට සාමාන්‍ය මේ වචනවල අපි ලෞකික ජීවිතේ පාවිච්චි කරන ඒවා සම්පූර්ණයෙන් ඉන්ටර්ප්‍රීට් කරන්න ඕනේ වෙනම ඩික්ෂනරියක් තියෙන්න ඕනේ මේ ධර්මයේ හදාරනට. සම්පූර්ණයෙන් ඒ වචන භාවිතය නිසා වෙනද අපි නෝන මේ මෙහෙවන්න ඕනේ. එතකොට අපි දැන් ලෞකික ජීවිතයේ පාවිච්චි කරන වචන එක්ක බැලුවම සම්පූර්ණ නිකන් කන පිට ගහනවා වගේ ඒක නැත්තම් මීනින්ග්ලස්. ඒක වෙනම ඩික්ෂනරියක් තියෙන්න ඕනේ මට. දෙරන් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔක මේ ලස්සන කතාවක් කියන්නම්. මේ පහුගිය දවසකත් මේ ලංකාවට ආව මේ අපි දන්න බොහොම හිතවත් මේ කැනඩාවේ දෙපළක් ආව ලංකාවට අපි ස්ථානෙටත් ආව අපි ආරණ්‍යටත් ඒ මහත්මයා මේ ලස්සන කතාවක් කිව්වා. මේ ඒ කතාව තමයි මේ කැනඩාවේ මන් කනිතේ තෝය ශිෂ්ටාචාර තිබුණනේ ඉන්කා මායා ඇසිටික් වගේ මං හිතන්නේ ශිෂ්ටාචාර වලට බලන්නේ මේ කවුද මෙයාට මේ සුදු ජාතිකයෝ අල්ලගන්නේ ගිහිල්ලා බලන්නේ යටපත් කරගන්නේ. ඉතින් දැන් අවුරුදු මං හිතන්නේ 200ක් වගේ කාලයක් වෙනවලු මං හිතන්නේ 100. දැන් මොකද්ද කරන්නේ දැන් ඒ අබෝජියන් වරු يعني ස්වදේශිකයෝ දැන් එයාලා සමාජගත වෙලා එයාලා කියනවලු මේ අපිට අපේ භාෂාව අපේ සભ્યත්වය අපේ සංස්කෘතිය මේ දේවල් අපිට මේවා නැති වෙන දෙන්න බෑ. මේ අපි උනත් කැමති නේ පරණ අතීතයේ දේවල් වල නේද? නිසා අපේ මේ අභිමාන ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා මේ ඒ රටේ මේ ගුවන් කාලේ ඉල්ල ගන්නවලු අපේ එයාලගේ භාෂාව සංස්කෘතිය ඉදිරිපත් කරන්න.
අබ්‍රෝජනිස්ලා ලංකාවේ වැඩි කට්ටිය වගේ.
වගේ අන්න හරි. ඒ වගේ. ඉතින් එතෙන්දි දැන් එයාලා සොදේ ඒ ගුවන් විදුලි ගුවන් කාලයේදී එයාලගේ භාෂාවෙනුත් කියනවලු ඒක ඉංග්‍රීසියට දෙනවලු. විකාශන කාලයේදී ගුවන් විදුලි නාලිකාවක. ඉතින් එහෙම දෙනකොට මෙයාලා මේ කියනවා කියන්නේ ක්‍රියාපදවල මූලට දානවා කියන්නේ. කනවත් පායන හිරු ලියන පෑන යන පය يعني කකු යන කකු ගමන් කරන කකුල් අන්න ඒ ස්වදේශික මේ අපේ තින් පිටපොට වරද්දගෙන තියෙනවා. ඉතින් බලනකොට එයාලා මේ ලස්සනට ක්‍රියාව ඉස්සරහට දාලා දැන් අපි කිව්වේ
මේ හිරු පායනවා
යන්නේ වගේ පායන හිරු අන්න අපිට ඉරකුත් තිබිලා ඒකත් පායනවලු. ඉර කියන්නේම පායන එකට පායන එක අන්න ඒක තමයි මොකද්ද අපි මේ සිද්ධිය දෙයක් සිද්ධිය කියන්න බැහැනේ කෙනෙකුට සිදුවීම ඒකට ව්‍යවහාරයක් දුන මිනිස්සුන්ගේ සංනිවේදනයේ පහසුවට ව්‍යවහාරයේ දෙයක් කරගත්තා. ව්‍යවහාරයේ දෙයක් කරා. කියන්නේ සිද්ධියක් එළියට සංනිවේදනය කරගන්න වචනයක් දුන්න සිද්ධියකටයි වචනේ දුන්නේ. අපේ කට්ටිය සිද්ධිය කර දීපු වචනය ඒක දෙයක් කරගත්තා. අන්න දේ හොඳයි දේ නරකයි. ඕක ඔය විදිහටම සංයුතනිකායේ එකේ සම්මිද්දි සූත්‍රේ පැහැදිලි කරනවා. අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පතිප්පිතා අක්කේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චනෝ අක්කේයච පරිඤ්ඤාය අක්කාතරං නමඤ්ඤති තඤ්ඤිතස්සන හෝතිති හේනනම් පජ්ජානතස්ස අට්ඨි කියලා මේ ගාථාවක් තියෙනවා. ඔන්න ඔය ව්‍යවහාරයේ පිහිටියා කියන සත්‍යය. මිනිස්සු මොකද්ද කරේ? ව්‍යවහාරයේ ඇත්තක් කරගෙන ඒව පිහිටියා කියන යෝගා ආයන්ති මච්චුන ඒ නිසාම මාරයගේ ගාවට යනවලු. අන්න භාග්‍යතුන් වහන්සේ අපිට යෝජනා කරනවා අක්කේයච පරිඥාය කියවිල්ල පිරිසිඳ හොයන්න කියනවා. කියවිල්ල මොකද්ද මේකෙන් කිව්වේ? කියවිල්ල මොකද්ද? නාම පද වේවා ක්‍රියාපද වේවා මොන පදයක් හරි මේකෙන් කිව්වේ මොකද්ද?
ඉතින් වයිස් අඩුවයිට අවබෝධ කරගන්න පහසු ඇති සමහරවිට ඔකද දන්නේ අවුරුදු 7 පහත් වෙනවා කියන්නේ.
දත්ත ගොඩක් අඩු ඉතින් මේ ශක්තිය ඇති කෙනෙකුට පුළුවන්.
ඔන්න ඔය දර්ශනය
අපට හෙලවාදී.
දැන් ඇහෙනවද? දන්නේ. ඒ
දැන් හොඳයි සර් දැන් එහෙනවා.
අපි ඒ බුදු කෙනෙක් පෙන්නන දර්ශනය කියන එකද දැන් අපහන්සේ කියන්න උත්සාහ කළෙමි. ක්‍රියාවක් නිසා මේ අනිත් සේරම පනෝගෙන තියෙන්නේ. නැත්තම් පැනවීම ගොඩක් කියන පැත්ත අපිට පේන්නේ. අපි පැනවීම දේවල් කියලා බාර අරගෙන ඒවයින් හොයන්න යනවා. ඒ කියපු හැම උපමාවෙම මම හිතන්නේ මතු කරන්න උත්සාහ කළේ ඒ වගේ දෙයක්. මේ ඒකම මම අර ඉස්සෙල්ලා මතක් කළේ කායනුපස්සනාව හරි සතර සතිපට්ඨානේ හරි කයෙහි කියලානේ පටන් ගන්න. කායේ කායනුපස්සී. ඒක නැහැ කියනවා නෙමෙයි. කයක් තියනනම් ඒක ඒ පිළිබඳවම තමයි අනුපස්සනා කරන්න වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ ඒක තව තව විමසන්න. මට මතක් වුණේ කායේ කියන වචනේ යෙදෙන එක. ඒක අනිත් වේදනා අනිත් හතරටම ඒ කතාව තියෙනවා. ඒ යමක් වෙනවා නම් යමක් ස්වභාවයක් නිසාමනේ ඒක අනුපස්සනාවක් කරන්න පුළුවන් වෙන්නේ. අපි මේ වැරද්ද ඉන්න නිසාමයි මේ සතිපට්ඨානේ අඩන්න වෙලා තියෙන්නේ. මම අර ඉස්සෙල්ලත් මතක් කළේ දැන් කායනුපස්සනාව අවශ්‍ය කයක් ලැබෙන නිසා ඇත්ත දැක්කොත් කායනුපස්සනාව සම්පූර්ණ වුණොත් ඒත් එහෙම කතාවක් ආයේ යෙදෙන්න විදිහකුත් නැති වෙනවා නේද ස්වාමීන් වහන්සේ?
තිරුවන්තරණය ඇත්ත මහත්මයා කියන්නේ ඇත්තටම හරි ලස්සන අදහසක් ඉදිරිපත් කරේ. දැන් සර් මතක් කරේ දැන් කායේ කායානුපස්සී විහෙරති කියලානේ. එකමත වගේ බැලුවොත් ඒ වචනෙම බැලුවොත් කායේ කය කෙරෙහි අර බලන දැන් අපි අර මුලින් සූත්‍රය ගත්තේ කය ඇති කල්හි කියන කියන්නේ කායේ කය කෙරෙහි කියන නැත්නම් අර තියෙනවා දැන් පාදේසු හත්තේසු කුච්චිස්මින් පබ්බේසු අර සත්‍යමී භක්තිය තමයි ඒ තීර තියෙන එතන කායේ බලන කාය අනුපස්සේ වචනේ කඩලා බලොත් කාය අනුපස්සේ කායේහි කාය අනුපස්සේ දකිමින් විහෙරති වාසය කරයි. එතෙන්දිත් අර කාය පස්සේ නෙවෙයි තියෙන්නේ කය බලන්න නෙවෙයි තියෙන්නේ කය අනුව බලන්න. හරියට අර කලින් කිව්වේ දුරේක්ෂය අනුව බලන්න කියලා. දැන් දුරේක්ෂය කියලා බැලුවොතින් අර ප්ලාස්ටික් ගොඩක් කාච ටිකක් එහෙමනේ බලන්නේ. දුරේක්ෂය අනුවයි බලන්න ඕන. කය අනුවයි බලන්න ඕන. නේද? කය අනුවයි බලන්න. බලමින් වාසය කරයි. අන්න ඒක දැක්මක් එතකොට. අන්න දැක්ම වෙන්නේ එතකොටයි. දැන් දුරේක්ෂයෙහි දුරේක්ෂය අනුව බලමින් වාසය කරයි. එතකොටයි දුරේක්ෂය වෙන්නේ. එතකොට දුරේක්ෂය කියන ව්‍යවහාරෙට මේ කියලා පෙන්වන්න බෑ. අන්න ඒ වගේ කායානුපස්සනාවට නිදර්ශන දීලා තියෙන දීගම්ව අස්ස සන්තෝ හුස්ම ගනිද්දී ආශ්වාස කරද්දී අන දැන් අපිට එතකොට ආශ්වාස කරද්දී හුස්ම හරි වදින තැනක් හරි එහෙම අහුවෙන්න බෑ. ගච්ඡන්තෝවා ගච්ඡන්තෝ යද්දි එතකොට පොළව හරි පය හරි එහෙම අහුවෙන්න බෑ. අන්න කයෙහි කය අනුව දකින්න වාසය කරයි කියන ඒ යටදිනේ අනිත් එක ඔක්කොම දෙන්නේ යද්දි. යෑම කියන්නේ මොකද්ද? නතර වෙද්දි නතර වෙලා ඉඳීම කියන්නේ මොකද්ද? හාන්සි වෙලා ඉඳිද්දි හාන්සි වීම කියන්නේ මොකද්ද? ඒ විතරක් නෙමෙයි අවිකන්තේ පටිකන්තේ ඉස්සරහයන් ඉස්සරහට යද්දි ඉස්සරහට යෑම අපස්සට යද්දි අපස්සට එීම අත දිගාරි දිගෑරි මහකුල අධි හැකිලින් වගේ ගොඩාක් දෙනවා නිදර්ශන කාය සතිපට්ඨාන සූත්‍රයේ. අපේ අවි මහත්මයා මතක් කළා වගේම අර කායානුපස්සනාවට අදාළ. ඉතින් ඒ නිසා කයත් අපිට තියෙනවානේ ඉතින් ජීවත් වෙද්දී ජීවත් ඕක නැහැ කියන්න බෑ මුලින්ම. අපි මේ තියෙන්නේ අන්නේ තියෙන එක මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ කියපු විදියට බලන්න යන්න ඕන. කය දිහා බලනෝනේ, කය අනුව බලන්න. කයෙහි කය අනුව දකිමින් වාසය කරයි. කායානුපස්සී දකින්නේ දකින දකිද්දී දකිමින් කියන අර්ථය නෝ බුදුරජාණන් වහන්සේ දීපු පාලි වාක්‍යයට අනුව ඒ විදිහටම ගියාම විහෙරති වාසය කරයි. දැක්මක් ඒක. දැක්මකදී දෙයක් මේ කියලා හුවෙන්නේ නැහැ. එතකොට ඉතින් කියන්න වෙන්නේ මෙසේ බලයි කියලා තමයි කියන්නේ. ඉති රූපං ඔය කියන්නේ ඉති රූපස සමුදය ආදි වශයෙන්. හොඳයි, තිරුවන් සරණයි.
සයින සමයක අර දැන්කට හොඳ උපමාවක් වගේ හිතුණ අපේ අර නැත් එක්ක සාකච්ඡාවක ගන්නවා අර පොතක පිටු පෙරලනකොට මේ කෙනෙක් ඇවිදිනවා වගේ පේන එක කාටුන් වගේ ඇඳලා පිටු පෙරලනකොට ශරීරයක් ඇවිදිනවා
පේනවනේ.
එතන ක්‍රියාව පෙරලීම පිටු පෙරලීම කියන එකත් එක්කනේ අර ඇවිදින ශරීරයක කතාවක්
එන්නේ.
අපිට මේ ශරීරය කියලා ලං වෙලා පෙන්වන්න විදිහක් ඇත්තෙම නැහැනේ.
ඔව්.
ඒ වගේ දැන් අපි ඉන්න ඉරියව්වක් අපිට ලැබෙනවා නම් මේ වාඩිලා ඉන්නව වෙන්න පුළුවන්. මේ මොකක් හින්දාද මේ වාඩි වෙන ශරීරය ලැබෙන්නේ? එසේද? අපි නිකන් බැලුවත් අර දැනීම් ටිකක් එක්කමනේ අපිට කතා කරන්න වෙලා තියෙන වෙන ශරීරයක්
නෑනේ.
ඒ දැනීම් ටිකක් එක්කමනේ කතා කරන්න වෙලා තියෙන්නේ මෙහෙම ශරීරයක් ගැන.
දැන් ගොඩක් හොඳයි සර් මේ හොඳටම ඇහෙනවා. දැනීම් ටිකක් එක්ක තමයි. ඔව් සර්.
මම ටිකක් කිට්ටුනා අර මං කිවි අර පොතක පිටු පෙරලනකොට ඇවිදිනවා පේනවා.
ඔව්.
දැන් මේ පිටු පෙරලීම යෙදුනේ නැත්නම් ඇවිදිනවා කියන කතාවක් එන්නෙම නැහෙනි.
නැහෙනේ නතර වෙලා නේද පොත.
ඔව්, ඒ කියන්නේ ශරීරයක් පේන්නෙම නැහැ.
නැහැනේ.
ඔව්. හැබැයි අර ඒ පෙරලීම එක්ක තියෙනවා ඇවිදිනවා.
හ්ම්.
හැබැයි ඒ ශරීරයේ කියලා එකකට ලං වෙන්න මෙන්න කියලා පෙන්වන්නත් බෑනේ.
එන්නේ ඔව්.
පෙන්නනවා නම් කතා කරනවා නම් තියෙන්නේ අර පිටු පෙරලන එක සිද්ධිය. ඒ වගේ අපිට දැන් මේ වාඩිලා ඉන්න ශරීරය කියන එක නැත්තම් එක එක ඉරියව්වේ තියෙන ශරීරය අපිට එක එක මොහොතේදී ලැබෙන්නේ අපේ මේ දැනීම් ටිකක්
එක්කනේ.
දැනීම් ටික නිකම්ම අර පොතේ පිටු පෙරලනවා වගේ කියලා. මම මේ උපමාවේ. ඒකට මේ ශරීරය කිට්ටු වෙන්න පුළුවන් එකක්ද ලං වෙන්න පුළුවන් එකක්. වගේ. හැබැයි මෙහෙම තියනවා වගේමයි දැනෙන්නේ. පේන්නේ. ඒක මා කියන්නේ නීම් ටික හින්දා හිතන්නේ අපිට පෙන්වන්නේ මෙහෙම.
ආ.
ඒක වහගෙන හිටියත් වාඩිලා ඉන්නවා කියලා දන්නවනේ.
ආ.
ඒකට ඒ දර්ශනීය වීමක් තියෙන අර පොතේ පිටු පෙරලන කොට ඇවිදිනවා වගේ දර්ශනීය වීමක් වගේ. ඉතින් මේක අපිට ඇයි මේ එක එක ඉරියව් දර්ශනීය වෙන්නේ? අපි දැනගන්නේ ආන මොහතක කය මෙහෙමයි කියලා දන්නවනේ බලපු ගමන්. අවධානයේ යොමු වුණ ගමන් දැන් මොන ඉරියව්වද ඉන්නේ ඇහුවොත් දන්නවනේ කියන්න ඉරියව්වක් රූපයක්. මේක අර 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 අතෙන්දී අර අපි දැන් පිටු පෙරලනවා බැලුවොත් ඔන්න ඇවිදිනවා පේනවා. වගේ මේකනේ මේ. ඒ බලන්නේ අපිට මේ පිටු පෙරලීම නෙමෙයි පේන්නේ ඇවිදින ශරීරය. ඒ වගේ මෙතන මේ මේක සකස් වෙන හැටි නෙවෙයි පේන්නේ. يعني මේ මේ දැනීම එක්ක සකස් වෙනවා. يعني පැත්ත තමයි දැන් පිටු පෙරළුවේ නැත්තම් එහෙම දෙයක් ලැබීමක් ගැන කතාවක්වත් නැහැනේ. මේ සිද්ධියම නේද අපි අර අර බ්‍රහ්මසේ රදුරෙක් චේ කිවෝලි පෙනීම නැත්තම් දුර පෙනීම කියලා ඒ පෙනීම සිද්ධිය එක්කනේ අපිට දුරේක්ෂයක් කතා කරන්න වෙලා තියෙනවා. හැක් ගැන කතා කරන්න වෙලා තියෙනවා. ඒ ඒ සිද්ධියෙන්ම උපද්දන ස්වභාවයන් වගේ නේද සයන්ස් අවසර.
තිරුවන් සරණයි. හරි වටින අදහස් ටිකක් ඇත්තම ඔබේ මේ සත් දක්වේ අපිට පුළුවන් නම් ඒ එකන්නේ ගොඩාක් දුරට අර සර ගත්තේ අර මේ දැනීම කියන තැනත් එක්ක දැනීම කියන යෙදීමට දැනීම කියන තැන විචක්ෂණීය වෙනවා නම් පිරිසිඳ හොයනවා නම් ඇත්තරම තැනකට යන්නේ නැහැ. කියන්නේ අපි දැනීම දැනෙනකොට අපිට දැනෙන තැන්නේ අහුවෙන්නේ දැනීම නෑ දැනීම නෑ කියන්න යනවා නෙමෙයි. නමුත් දැනීම හොයාගෙන ගියොත් මේ කියලා මේ සිද්ධි ධාමයක් සිද්ධි ටිකක් මේ කියලා ලං වෙන බැරි බව එතනම අර ව්‍යවහාරය ඇත්ත හෝ නැත හෝ වශයෙන් ගැනෙන ව්‍යවහාරයට ඉඩක් නැහැ කියන කාරණේ අර පොතක පිටු පෙරෙත්ීමේ අර ඒ සිද්ධියත් එක්කත් අලලා තමයි අතරම සිහිපත් කරේ. ඒ වගේ දැන් අර ආපහු මම පොඩි කාරණේ කියන්න දැනෙන හැඟෙන තැන් වලින් අපේ ජීවිතේ උනායි කියන්න දැනෙන හැඟෙන තැන් වලින් සෝ ඔහු පරිවීමන් සමානෝ හැම පැත්තෙම විමසද්දී විමසෝතින් දැනෙන දෙයක් නෙවෙයි දැනීම කියන්නේම එදී මේම වැරද්ද තමයි දැනීම කියන එදී මේ වැරද්ද ඉක්ම වෙනවා. දැනුණු දෙය තන දැනීමක් වුණෝතින් දැනීමක් වුණෝතින් ඒ අත්දැකීමක් නේ. අත්දැකින දෙයක් අත්දකින්නේ ඔය කාලයක් කෙනෙක් දෙයක් තන අතීතයක් අනාගතයක් කාලයක් අවකාශයක් මේ ඔක්කොම ඉස්මතු වෙනවා. හැබැයි අන්න අර අත්දැකීමට කියන්නේ දැනෙනවා කියන දැනෙන තැන නෙවෙයි දැනෙනවා කියන තැනම අපිට විචක්ෂණය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒක සැරයක් දෙසරයක් නෙවෙයි එතන නිතර විචක්ෂණේ භාවිතා බහුලී කතා. විචක්ෂණය කරනවා නම් නිතර භාවිතා බහුලී කතා නිතර කරන්න කියලා කියනවනේ. ඒ වගේම ඒ විචක්ෂණයේ තුලින් අපිට යම් වැටහීමක් එනවා නම් ඒ වැටහීමත් එක්ක සිහිය නිතර භාවිත කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ලෝකයේ වැටෙන්නේක් සහ වැටෙන දෙයක් කියන අන්ත වලින් අපිට ඒ වයින් ගැලවෙන ඒතරින් පැත්තට අපිට මේ අවශ්‍ය මාවත සකස් කරගන්න පුළුවන්කම තියෙවි. ඉතින් ඒක තම තමන් භාවිතයක් එක තමයි යන ඕන. ඉතින් ඒ නිසා ඒක ජීවිතයේ යෙදෙන හැම කාරණයකින් භාග්‍යවතුන් වහන්සේ හුස්මත් එක්ක කියන තියෙනවා භාග්‍යවතුන් වහන්සේ එනව යනවා මේ ඇවිදිනවා නතර වෙනවා වාඩි වෙනවා හාන්සි වෙනවා කියන ඉරියව් එක කතා කරලා තියෙනවා. ඉස්සරහට යෑම පස්සට යෑම හැකිලින් දිගෑරීම අඳිනවා පළඳිනවා කනව බොනවා බහිශ්‍රාවිය කටයුත්තේ ඉඳලා හැම දෙයක් තද ගතිය සීතල ගතිය උණුහුම් ගතිය තරහිතක් ඇති වෙද්දී ඇලෙන හිතක් ඇති වෙද්දී මධ්‍යස්ත හිතක් ඇති වෙද්දී ඔය හැම අවස්ථාවකදී හිතර නීවරණයක් එද්දී ආයතනයක් පරිහරණය වෙද්දී ආයතනය කියන්නේ මේ ඇස කන නාසය ආදී ඔය හැම ප්‍රිය 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 ලංවීම වලදී ප්‍රිය දේවල් දුරස්ත වෙද්දී අප්‍රිය දේවල් ලං වෙද්දී ඔය හැම විදියකටම ජීවිතේ හැම කාරණයකටම මේ විදියට කියලා තියෙනවා. ඉතින් අර ඒ නිසා ඒ හැම ඉරියව්වකදීම අපිට මේ සිහිය ඒ යෙදෙන කාරණයක් එක්ක ඒ අර අපි කිව්වේ දැන් රස ගැන නෙමෙයි රස පිළිබඳනේ රස වගේ පෙනීම අපේ මේ මහාචාර්යතුමා කිව්වේ දැනීම කයක් කියලා කියන්නේ සංවේදනයක් එක්කනේ කයක් වෙන්නේ නැත්නම් සංවය දැන් ඇත්තරම බඩගින්නක් කියලා දැනෙන්නේ බඩගින්නක් එද්දිනේ නැත්නම් කොයි වෙනායිද දැනෙන්නේ නැත්නම් බඩක කතාවක් එන්නේ නැහනේ දැන් මගේ මට දැන් සීතලයි සීතලත් එක්කනේ කය දැනෙන්නේ ඔන්න අපි තුමු AC එකක නිදා ගන්නවට නිින්ද ගියාට පස්සේ එතකොට කයක් කියන ඒත් සීතල කතාවක් තියෙනවා එළියේ තියෙන AC එක කියනවද සීතලයි කියලා අපවට පරිසරයේ මොන හරි තියෙනවා නම් ඒක කියනවද සීතලයි සීතලයි කියලා කියන්නේ මමනේ ඒතර අර දැනීමත් එක තමයි කය අපි කියන්නේ කයට දැනෙනවා කියලා නෑ දැනීමත් එක ඒ කයක් ගැන කතා වෙන්නේ අන්නේ අපේ මහජාතුමා මතක් කරා වගේම ඒ දැනීම කියන දේ නෑත්මු කිය. ඒ දැනීම කියන තැනම විචක්ෂණය කරෝති. අපිට වේ ඒක එතන එතන අර භාවිත බහුලී භාවිතා බහුලී කතා. අන්න භාවිත බහුලී පුත කරාදී තමයි අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මතති. අවිඤ්ඤාය විශේෂණ වන පිණිස සම්බෝධාය මන අවබෝධය පිණිස නිබ්බානාය නිවීම පිණිස සම්මතති. නිකන් අපි දහම පැත්තෙන් ගත්ත උනත් සත්‍ය විතරක් නෙවෙයි කෘත්‍යකුත් වෙන්නනෝනේ හරියටම වෙනවනะ නේද සත්‍ය විතරක් නෙවෙයි සත්‍ය ඥානය කියන එක කෘත්‍යකුත් වෙන්නනෝ භාග්‍යතුන් හසේ කළ යුත්තා දැන් පිටිකාවක් කියලා අඳුරගත්තට විතරක් මදිනේ මේ කරන්න කෘත්‍යකුත් වෙන ඉස්සරහට සනීප වෙන්නේ අඳුනගත්ත පමණින් සනීප වෙන්නේ නැහැ භාවිත ඒකට කළ යුත්ත කරන්න ඕන ඒ වගේ ඒක අර දැක්මකම භාවිතයකදනේ ඒ එනමුත් අපි ඉන්න මට්ටමේ හැටියට අපි කරුණු පිරිසිදු කරගන්න ඕන ධර්මීය සාකච්ඡා කරගන්න ඕන ඒ වගේම අපිට සිහි වරින් වර සිහිය උපද්දව ගන්න ඕන ඉතින් ඒකත් ඒක අපි අපේ පැත්තෙන් කරගත යුතු කාරණා මම ඒකට මහන්සි ඒකයි කියන්නේ ආරද්ද විරියෝ හෝති මේ අරමන ලද වීරිය දැන් අපි වැඩක් පටන් ගන්නකොට තියෙන උපරිමයේ යොදනවනේ මැදදිත් අගදිත් තුනක් කියන වාග්ය තුන හන්සේ ආරම්භක ධාතු පරක්කම නික්කම ධාතු පරක්කම ධාතු කියලා තුනක් කියනවා අපි වීරියවත් වෙන්න ඕන වීරියත් වෙන්න ඕන ආරම්භක ධාතු පටන් ගන්නකොට පටන් ගන්න හොඳ මේක කරන්න පටන් ගන්න හොඳ වීරියක් ඕන නැත්තම් බෑ කරන්න වීරිය ආරම්භක ධාතු වගේම නික්කම ධාතු වැඩේ පවත්වාගෙන යන්න හයිය තියෙනවා දැන් පටන් ගත්ත එක ටිකක් දිය වෙලා යනවා නිකන් අර අපි ඉස්සර ලියුම් ලියන්නේ ඉතාර ඉස්සර ලියුම් ලියන කාලේ ඉස්සරම කාලේ මුල් අකුරු ටික හරියට වටකුරු යකට යනකොට නිකන් කෝච්චිය ගියා වගේ තියන්නේ එහෙම නැතුව අගට එනකන් ලියන්න වෙනවා සටහන් ලියන්නේ ඉස්සර පොත්වල ඒ වගේ අගට යනකොට ඒ වගේ මැදදි ආරම්භක ධාතු උන්ට නික්කම ධාතු අකණ්ඩව පවත්වාගෙන යනවා පවත්වාගෙන යන්න අමාරුයි විවිධ බාධක එන අන්න පරක්කම ධාතු බාධා එද්දී බාධා ආවත් ඒක පවත්වාගෙන යන්න හැකියාව කියන්නේ ඔය ආරම්භක ධාතු පරක්කමද නික්කම ධාතු පරක්කම ධාතු කියලා ඒ ස්වභාවයන් වීරිය ගැන කියලා දෙනවනේ. ඉතින් ඒ විදිහට අපි ඒක ඉතින් තම තමන්ගේ අතේ තමයි තියෙන්නේ අර අර කියන්නේ ද බද්දේක රත්ත සූත්‍රයේදී ලස්සනට කියනවනේ නේද? ඒවං විහාරින් ආතාපින් ඒවංගරි ආතප්පං අහෝරත්ත මතන්දිතං සංවේ බද්දේක රත්තෝති සන්තෝ ආචික්කති මුනිතී කියලා කියන්නේ ඒවංගරි ආතාපි කෙලිස්තවන වැර ඇතිව මෙසේ වාසය කරන්නලු. අහෝ රත්ත අතන් දිතන් මතන් දිතන්. අහෝ රත්ත අතන් දිතන්. අහෝ කියන්නේ දවල්, රත්ත කියන්නේ රාත්‍රි. අතන් දිතන් අකන් මැලිව අනලස්ලව. දවල් රෑ දෙකේ අනලස්ස වීර්යවත්ත එවන් විහාරි මෙසේ වාසය කරන්නලු. මෙසේ වාසය කරන්නලු. තන්මේ බද්ධය කරත්තති. අන්න යාට කියන සොඳුරු හුදලකලාවේ ඇලුන කෙනා කියන සන්තෝආචික්කිත මුනි, එයාට සොඳුරු හුදකලාවේ ඇලුන මුනිවරයා කියලා කියනවා කියලා කියන අර අතීතං නානවාගමෙය නප්පටිකංකේ අනාගතං යදිතීතං පයිනන්ත අපත්තං චනාගතං. ඔය විදිහට කියන පච්චුප්පන්නං චයෝ ධම්මං. ඔන්න පච්චුප්පන්නං චයෝ ධම්මං ඔය ඇති කල්ලි කියලා කියන පච්චුප්පන කියන තැනත් එක්ක යෝ ධම්මං ඒ පත්‍යෙන් උපන් ස්වභාවය තත්ත තත්ත විපස්සති. ඒ තැන දකිනවා. දකිනකොට විපස්සති කරද්දි තත්ත තත්‍රාභිනන්දති නන්දිනී වෙන්නේ නැහැ. තත්ත තත්ත විපස්සති වෙනකොට අසංඝීරං අසං කුප්පං ඇදීර යන්නේ කියනවා. අතීතයට අනාගත දේවල් වලට කෝපය වෙන්නේ නැහැ. කැළඹෙන්නේ ආධ්‍යාත්මික කැළඹෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කෙනාගේ තන් විද්වාමනු ගෘහයේ ඒ නුවණිත කෙනා නිතර නිතර ඔය විදිහට මේ සලකා බලන්න කියනවා. ඇයි එහෙම කියන්නේ? කවුද දන්නේ හිට මැරෙයිද කියලා? මාරයත් එක්ක ගිවිසුම් ගහලා නැහැ අපි. එනිසා වීරවත් වෙන්න වෙනවා, අප්‍රමාදී වෙන්න වෙනවා, භාවිත කරන්න වෙනවා, බහුලීකృత කරන්න වෙනවා. ඒක ශාස්ත්‍රඥ වහන්සේගේ කල්‍යාණ මිත්‍රයෙක්ගේ වැඩක් නෙවෙයි. ඒක ඒ ආවාසයෙන් තමන්ගේ පැත්තක්. ගුරුවරයාගෙන් හරියට අඩු වැඩි වෙනස් නොකොට අහගන්න ඕන, අඩු වැඩි වෙනස් නොකොට මතක තියාගන්න ඕන. පොතේ සූත්‍රය ලියලා හරියන්නේ නැහැ. ගැටලුවට අරක ආදේශ කිරීමේ හැකියාව, ඒකට අප්‍රමාදී වීම තියෙන්නේ තමන්ගෙම පැත්තේ. එහෙමනම් තෙරුවන් සරණයි.
නමුත් විලාව තියෙනවා ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. මේ අපි මේ හැඟීම් දැනීම් ගැන කතා කරනවා. එතකොට මේ ධර්මයේ මොනවද මොලේ ගැන ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවා. මම අහලා තියෙනවා අර මස්කුලියක් ලේතවරණු ඒ වගේ කියලා අහලා තියෙනවා. නමුත් මම හිතන්නේ මේ ක්‍රිටිකල් මේ රෝල් එකක් ප්ලේ කරන මොලේ කියන්නේ මොකද? අපිව නිර්වෙන්දනය කරන්න පුළුවන්. එතකොට හැඟීම් දැනීම් මොනවද දැනෙන්නේ? එතකොට කොහෙද සිත මේක සිතෙන් කරන එකක් නෙමෙයි මොලෙන් මොලේ සම්බන්ධ වෙලා අපිට හැඟීම් දැනීම් ඇති කරවන්නේ මොකද? මේ අර පැරලයිස් වුණාම එහෙම ඒට ඩිමෙන්ෂියා වගේ රෝග හැදුනහම ඒ අපේ තියෙන මේ එතකොට මේ හිතයි මොලේයි මේ දෙක මේ හිතෙන් මොලේ මේ මොනවාගේ තැනද ධර්මයේ දීලා තියෙන්නේ මේ මොලේට සහ ඇයි ඒක උලුප්පලා පෙන්නත් හිතගෙන විතරක් අපි කතා කරන්නේ? එතන අර එහෙම කරාම අපිට නවත්තන්න පුළුවන් අපි හැංගීම් දැනීම එක පැත්තක් මේ අර නිර්වන්දන ඖෂධ එහෙම දීලා මොලේ එක තියෙන අර සම්බන්ධයෙන් අතර කරාම
මොලේෙන් කරන්නේ මොකද්ද? සාමාන්‍ය අපි හිතන එක නේද?
හිතන එක කියන්නේ අපිට සිග්නල් එකක් අපි කැම කට්ටක් අපේ අත ඇනුනොත් ඒක එතනදි සිග්නල් එක පාස් වෙන්නේ මොලේට ගිහිල්ලා එතනින් තමයි ප්‍රතික්‍රියා අනික් එතෙන් අවශ්‍ය ශරීර ඇතුළෙම මොන හරි දෙයක් ආයේ ඇතුළෙම ක්‍රියේට් කරන මොන හරි එක ඒ වේදනා ඒ වගේ වැඩ කොටසක් වෙනවනේ. එතකොට මේ හිතේ මොකක්ද මේ හිතෙන් මේකට මේ මොනවාගේ තැනද සාරණ මට ඒක
සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ මොලෙන් කරන්නේ හිතන වගේ කාරණාවක් නේ සාමාන්‍යයෙන් ගත්තොත්.
ඒතර හිතෙන් නෙමෙයි හිතන්නේ සාරණ.
ඔව් මොළ එක මෙහෙමයි. දැන් අපි ඇහැ කියන්නේ පෙනෙද්දිනේ නේද?
එහෙමයි.
ඇහැ නමුත් මේ අපිට දැන් මේ අපිට දැන් අපි අතහරින් පේනවා කියලා කියන්නේ නැහැ නේ. මේ විතර අපිට පෙනීමට අදාළ උපකරණයක් අපි හිතමු එහෙම. අන්න ඒ වගේ මොළය කියන විශේෂයෙන් භාග්‍ය තුනන්ස දේශනා කරලා නැහැ. ඔය මේ කුණප කොටස් ගැන කතා කරද්දී මත්ක දුංගන්ති කියලා තැනක් කතා කරනවා. මස්තිස්කය වගේ මත්තුළුන් ගන්ති කියලා එතනින්ද කතා කරනවා. ඒකත් අර මේ කොටසක් හැටියට භාග්‍යතුන් වහන්සේ කතා කරලා තියෙන කුමාර මේ සිතයි මනසයි විඥානයයි කියලා තුනක් ගැන කතා කරලා තියෙනවා. ဒုတိය අසුත්තවන්ත සූත්‍රයේ විඥානං ඉතිපි, චිත්තං ඉතිපි, මනෝ ඉතිපි කියලා පැහැදිලි කරලා තියෙනවා. එතෙන්දී මනස ගැන කතා කරද්දී ආයතනයක් ඇතුළත කතා කරනවා. සංවරකලියක් හැටියට මනස සංවරෝ සාදු කියන තැන්වලදී සිත ගැන කතා කරනකොට චිත්තේන නීයති ලෝකෝ, ලෝකයේ පැවැත්මක් එක්ක හිතන කෘත්‍යයක් එක්ක හිත ගැන කතා කරනවා. ඊට පස්සේ විඥානීය ගැන කතා කරද්දී පිරිසිදු දත යුක්තක් විඥානන කෘත්‍යය, කියන්නේ දැනගන්නා කෘත්‍යයක් වගේම කතා කරලා තියෙනවා. ඒ ටිකක් අර පුළුල් පරාසයක් ඒක. එතෙන්දී හිතයි මනසයි විඥානයයි ඒක තුනක් හැටියට අශෘතවත් පුතඥයාට පෙන්වලා දෙනවා. ඒ තුනම එකක් හැටියට හිත කිව්වත් මනස කිව්වත් විඥානය කිව්වත් අශෘතවත් පුතඥයාට. හැබැයි සත්‍ය හොයන්නාට කෘත්‍ය තුනක් මනස සංවර කළ යුතුයි, හිත චිත්තං දන්තං සුඛාවහං සිත දමණය කළ යුතුයි, විඥානේ විඥානම් පරිඤ්ඤයං විඥානේ පිරිසිඳ දත යුත්තක් හැටියට පෙන්වලා තියෙනවා. යොමු වෙලා යොමු වෙද්දි සත්‍යවාදී යොමු වෙලා ප්‍රායෝගික භාවිතයේ යොමු වෙද්දි නිවුණට පස්සේ සිත හෝ මනස හෝ විඥානය හෝ කියලා කතා වෙන්නේ නැහැ කියලා පෙන්වනවා. ඒක වෙන වෙනම පෙන්වන්නේ. එතකොට
මනස කියන්නේ මොළේද ස්වාමීන් වහන්සේට? මනස කියලා හඳුනන්නේ මොළේට?
නෑ, මනස කියන්නේ මොළේ කියන එකට නෙවෙයි. මනස කියලා කියන්නේ ආයතනයක් හැටියට. දැන් අරමුණු ගන්න ආයතනය කියලා ගමු. ඇත්තරම කියන්නේ භාග්‍යතුන් වහන්සේ මොළේ. ඒ කියන්නේ මනස කියලා තුනේ මොළේ කියන දැන් මොළේ කියන පැත්තට නෙමෙයි ඇත්තරම. දැන් ඒක ශරීරයේ උපාංගනේ. එතනම භාග්‍යතුන් වහන්සේ මේ අපි සාමාන්‍ය ජීව විද්‍යාත්මක වගේ කාරණාවන් ලෝකයට අයිති කාරණාවකටත් වඩා සිත මනස වගේ විඥාන, සිත මනස විඥානයේ වගේ විග්‍රහ කරන්නෙම මේ ඈතර වීමක් පිණිස. අරක ශරීරයේ කොට ඔය මොළය කියන්නේ ශරීරයේ කොටසක් හැටියට තමයි ගන්න වෙන්නේ. ඔය කියන්නේ මස්තිෂ්කය අනුමස්තිෂ්කයේ මැදේ හෝ පරයන්ති ස්නායු පද්ධති ඒවත් එක්කනේ අපි ඔය කතා කරන්නේ මොළය කියලා නේද?
එහෙමයි.
ඔව්, ඒක අර ශරීරයේ අවයව කොටස් හැටියට. ඒක කියන්නේ ඒක දැන් අපි තුන් ලියද්දි නම් පෑන භෞතික උපකරණයේ අර අපිට ද්‍රව්‍යාත්මක ස්පර්ශනීය කාරණේනේ ඒක. ඒක නැතුව ඇත්තටම ලියන්නත් බැහැනේ. නමුත් ලියනවා, ලියද්දි ලියන කෘත්‍යයට තමයි පෑන කියන්නේ. අබැයි අර මොළය කියන කාරණය හිතීමට මේ
බාහිර දෙයකට නෙමෙයි සංස ලිවීම වගේ නෙමෙයි. අපි කියන රසය දැනෙන එක අපිට මේ ඒ කියන්නේ නියුරෝන් මේක මොළයෙන් සම්බන්ධ يعني කඩලා රසය දැනෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මෙතන අර අපි මොනවාරි ඔපරේෂන් එකක් කරනකොට ඒ අතට සම්පූර්ණ මේ දැනීම හැඟීම් නැති වෙන්න මේ ඇනස්තීසියා දෙන්නට මේ ස්වාමීන් වහන්සේ.
හරි, අපි මෙහෙම කරමු. දැන් ඒ අපිටම ඒක මොකක් හරි අවහි මේ නතර කිරීමක් කරා වුණත් අනිත් ටික වැඩ නොකර තියෙන්නේ නේ කුමාර.
ඔව් එහෙමයි.
හිත වැඩ කරනවානේ. අපිටම
ඒක
තව අපේස
හිතන්නේ අපි අර මුලින් කතා කරපු කරුණු ටිකම හොඳට බැලුවා නම් මේ දැන් මෙතුමා අහන ටික මොළය ගැන ප්‍රශ්න අහනවනේ. ඒකම
ටයිට් වැඩි ඇහෙන්නේ සද්ද පොඩ්ඩක්.
ඔව්, ඔබතුමා දැන් මොළය ගැන අහනවනේ ප්‍රශ්න.
එහෙමයි.
ඔය ප්‍රශ්නේම දාගන්න මොළය ඇති කල්හි කියලා. අර ඇස ඇති කල්හි කියලා කතාවකට ආවනේ.
එහෙමයි.
පාද ඇති කල්හි ඇවිදීම. දැන් අපේ ස්වාමීන් වහන්සේ ගත්තේ අර දුරේක්ෂය කියන එක.
එහෙමයි.
දැන් අපි හිතන්නේ දුරේක්ෂය තියෙන හින්දායි බලන්න පුළුවන් කියලා. ඒකේ අනිත් පැත්තනේ වෙන්නේ නේද? දකින හින්දා බලන හින්දා නේද?
ගැන කතාවක් එන්නේ.
එහෙම.
ඊට බලන්න මොළය ගැන කතාවක් ආවේ මොකක් හින්දාද? සිතන හරි දැනගන්න හරි ඒ ක්‍රියාවක් එක්ක නේද? ඒක අපි අනිත් පැත්තට ගන්න මේ මේ ශරීරයේ තියෙන ඒකට සම්බන්ධ කරන්න හදනවා අනිත් ඒවා. මොළය කියලා එකක් තියෙනවා ඒකෙන් තමයි මේව කරන්නේ කියන පැත්තෙන් හිතන්නේ. ඔන්න ඔය ඔය මේ මේ ලෝකයා හිතන පැත්තේ ලොකු වැරද්දක් තියෙනවා. ඔක උඩු යටි කුරු වෙනවා කියන්නේ ඒකයි මේ ධම ඇහෙනකොට. තමට මොළය ගැන තියෙන ප්‍රශ්න ටික කොහොම දුරු වෙනව මොළය කියන්නේ මොකද්ද කෙසේද මේ කියන තැනින් හොයන්න එක. ඒ රූපයක්නේ මොළය කියන්නේ.
ඒක සිත ගැන එහෙම මොසන්නද ડોක්ටර්?
අනේ සිතට යන්න කලින් දැන් මොළය විසඳගෙන ඉන්නකෝ. කෙසේද මොළය කියලා ඉති රූපං කියන පැත්තෙන් විමසන්නේ. එතකොට අර ඒ ප්‍රශ්න සිත කියන එකටත් ඒකම තමයි කරන්න තියෙන්නේ. ඒ එහෙන දහමත් එක්ක අනුගත වෙලා එන ඕන එකකට දාන්න එක. දැන් අපි අර හිතන පැත්තේ මේ ප්‍රශ්න එන පැත්තේ තියෙන අඩුව පේන්න ගන්නවා. කියන්නේ අපි යමක් යමක පිහිට ළමයි. එතකොට ඒක එක්ක තියෙන ගැටලු ටික. දැන් අපිට පේන්නේ නැහැ ඒකේ සකස් වීම පැත්ත පේන්නේ නැහැ මෙසේ මෙසේ කියන පැත්ත. අපි ඒ තරමට ඉතින් අපිට මේවා ඇත්ත වෙලානේ තියෙන්නේ.
හරි අමාරු ડોක්ටර් මේ පිටිතර බර දාලා හිතන්නේ හදුවත් එන්නේම නැහැ මේ.
ඒක තමයි අර පරණ විදිහටමයි හිතන්නේ ඒක ගංශය. ඔය අද කතා කරපු ටිකම ඔබතුමා අහන මොළයට හරි හිතට හරි ඒවට යතලා බලන්න. මොකක් එක්කද මේ කතාව ආවේ? එතකොට පෙයි මේ ක්‍රියාවක් එක්කමයි. සිද්ධියක් එක්කමයි. දැට සිද්ධිය එක්ක ආපු දැන් මම අර කිව්වේ අර පොතේ පිටු හරවනකොට ආපු ශරීරයනේ. අපි හිතන්නේ නෑ නෑ විදින ශරීරය හින්දායි පොතේ පිටු හැරවීම හරි කතා කරන්න තියෙන්නේ කියලා. ඒක අනිත් පැත්තට යනවා.
ඉතින් හිතුවරේ මේ එක්සැම්පල් එක මට ඇත්තට මේ පැහැදිලි වුණා. ඒක අර සමාන අපේ අර පරණ ෆිල්ම් වල නෙගටිව් එක අර කාටුන් ටික කන්ටිනියුස්ලි මූව් වෙනකොට එකක් අවදිනා වගේ පේන එකක්.
ඒකේ වීඩියෝ එකක් තියෙන මේ සාකච්ඡාවක් අපේ මේකටත් වැටිලා තිබුණා පහුගිය ටිකේ.
අර පරණ ෆිල්ම් වල රෝල් එක ගත්ත නෙගටිව් රෝල් එකක් ගත්තාම ඒක මූව් වෙන විදිහ නේ ડોක්ටර් පැහැදිලි කරන්නේ.
ෆිල්ම් එකනොත් හිතන්න පුළුවන් ඊට වඩා මේක ටිකක් බලවත් මේක මේ මං හිතන්නේ කවුරු හරි සාකච්ඡාව දැම්මොත් මෙතුමට ආයේ බලන්න පුළුවන් මේ ඒකේ වීඩියෝ එක පෙන්නනවා මේ මේ අර අර
විශේෂ නමක් තියෙන Google සර්ච් කරන්න පුළුවන් මොකද්ද
ඔව් ඒකේ ඒ මේ Google එකකුත් මං මේ මේ වීඩියෝ එකක් මං දාන්න බලන්නම් ඔය ළඟදී මේ මේ ජපානයේ හැම ලස්සන කරන ඒවා ටිකක් තියෙනවා මේ
මම දැක්කලු අර papers use කරලා නේද ડોක්ටර්
අන්න හරි අර පොඩ්ඩක් හැදෙන්නේ අන්තිමට
ඔව් ડોක්ටර් මයි වෙල්
කාඩ්බෝඩ් පෙට්ටි ඒක කපලා ආලෝලා ආලෝලා අන්තිමට ඒක පොඩ්ඩක් හරවන
පොඩ්ඩක් මුණක් පේන
මුණක් පේනවා දැන් අපි ඔන්න ඕක තමයි සකස් වීම කියන්නේ දැන් මුණක් තියෙන හින්දා ඔය සිද්ධියද නැත්නම් සිද්ධිය නිසා මුණක් ගැන කතා කරනවද
සිද්ධිය නිසා මුණක්
අන්න හරි අර මතු වෙලා එනවනේ නේද එහෙම එක ඔන්න ඔය මතු වෙලා ආපු දේවල් තමයි අපිට ඇත්ත වෙලා තියෙන්නේ මේ ශරීරය කියලා එකක් මතු වෙලා ඇවිල්ලා මූණක් කියලා මතු වෙලා ඇවිල්ලා මොළය කියලා එකක් මතු වෙලා ඇවිල්ලා ඒ සිද්ධියකින් ලැබුණ දෙයක් කියන එක අපිට පේන්නේ නැහැ සිද්ධිය එක්කයි මේක කතා කරන්න තියෙන්නේ අනන්නේ ඒ වගේ ඒකයි මේක ඇති කල්හි කියලා කියන්නේ තියෙන එකක් පැත්තෙන් යන්න ගියොත් ඒක පොට්ටක් කර ඒක අර ලෝකෙට අහු වෙලා හිතන ගතිය. හරි. අපි හොයන්න ඕන මේක මේ කෙසේද මේ කොහොමද මේ ලැබුණේ? ඒ පැත්තට විමසීමට තමයි ඉති රූපං කියන පැත්තට ගෙනියන්නේ මේක. මේක රූපේ කියන තැනනේ අපි ඉන්නේ. මේ රූපය කියන එකනේ. මෙසේ රූපයයි කියන දැක්මට යනකොට අර ඒකට ලං වෙන්න බැරි වෙනවා දෙයක් කියලා ගන්න බැරි වෙනවා. හරි. නිකන් අර පෙන්නුම් කිරීමක් විතරයි සිද්ධිය එක්ක. ඒකට ඒ සිද්ධිය එක්ක විතරයි මේ කතාව තියෙන්නේ.
දැන් අපි ડોක්ටර් අපි හිතමු ඔක්කොම අමතක කරලා නිකන් අපි හැංගීම් දැනීම විතරක් හිතන්න ගන්නවා. ටේබල් වලනකොට මේක දැනීම නමුත් මේවා විතරක් ගත්තා නමුත් අර එතෙන්දි අපේ කැඩිලා යනවද?
නෑ 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 ඒව නැහැයි කියලා හිතන්න යන්න එපා. එහෙම එහෙම දර්ශනය වෙනවනේ.
ඔව් තියෙනවා ડોක්ටර් නමුත් අපි අර ස්පර්ශ වෙච්ච ගමන් එතෙන්දි එහෙම හිතනත්
ස්පර්ශ එක්ක විතරයි ওই කතාව තියෙන්නේ.
දැනීම විතරක් හිතලා
දැනීම එක්ක තමයි ওই කතාව තියෙන්නේ. මං කිව්වේ දැනීම ටිකින්දයි ශරීරයේ ඉරියව්ව කපට තියෙන්නේ. හොඳට ඇස් දෙක වහගෙන බලන්න ශරීරෙම නම් ඉරියව්වේද කියලා. ඔය ඉරියව්ව පේන්නේ දැනීම ටික එක්ක නේද?
එහෙමයි.
දැන ගැනීම ටිකක් එක්කනේ. ඒ අපි ඒනට ඕක අනිත් පැත්තට බලන්නේ ශරීරයට තමයි දැනෙන්නේ කියලා. මේ අතට කකුලට තමයි දැනෙන්නේ කියලානේ බලන්න හදන්නේ. එහෙම නෙමෙයි. දැනීම නිසායි ශරීරයක් ගැන කතා කරන්න පුළුවන්. අර පිටු පෙරලන හින්දායි ඇවිදින ශරීරයක් ගැන කතා කරන්න පුළුවන්. එකට අදාළ වීඩියෝ එක කවුරු හරි දැම්මොත් ඔබතුමා බලන්න මේ අර ලසන්ත එක්ක කරන සාකච්ඡාවක කොහොමදට තිබුණා. ඒකත් එක්ක යමු කරන එක. ඒක එක ආකාරයෙන් බලනකොට සමහර විට මේ මොකද්ද මේ මතු කරන්න හදන අදහස කියලා අදහසක් ගන්න පුළුවන්. හොඳයි. ඊරන් සරණයි. අස්තයි.
අපි මහත්මයා දැනට ලබන
සතියේ
ඔව් එහෙමනම් මේ මහාචාර්යතුමා මේ ඔබතුමා අවසන් කරන්න මම දැනට අයින් වෙනනම් හැමෝම දෙනාට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට යහපතක්ම වේවා. මේ ධර්මයේ පිළිබඳව කතා කරන අවස්ථාව සලස්වා ගැනීම අපි සියලු දෙනාට උපකාරශීලී වෙනවා. සියලු දෙනාට යහපත සිතක් වේවා. අවබෝධයේ පිණිසම මේ දරන්නා වූ උත්සාහයන් උපකාර වේවා කියලා මෙච්චිතින් මේ කටයුතු හමාර කරනමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.